Ir van Sadnai, Siletenate. පළවෙනිම මගේ ශාස්තුන් වහන්සේට සම්මා සම්බුදුන් වහන්සේට ලෝකනාථ වූ තුන් ලෝකෙටම එකම බලාපොරොත්තුවක් ශාන්තියක් රකවරණයක් තියාගන්න පුළුවන් ඒ ශාස්තුන් වහන්සේගේ ශ්‍රී පාදයේ ශ්‍රී සංකේත චක්‍රයට නමස්කාරය කරනවා. ඒ උතුම් සද්ධර්මයට, ඒ ආර්ය මහා සංඝරත්නයට, ඒ වගේම සියලු නායක ස්වාමි වහන්සේලා මේ වැඩ ඉන්න පුළුවන්, මේ ස්වාමි සියලු නායක ස්වාමි වහන්සේලාට මේ පළාතේ ස්වාමි වහන්සේ වන්දනා කරනවා. ඒ වගේම අපේ සබ්‍රක්මචාරීන් වහන්සේලාට මේ ධර්මයට කැමති, මං හිතනවා මොකක් හරි මේ ජීවිතය පිළිබඳ යථාර්ථයක් දැනගන්න ඕනේ කියලා, කොහොම හරි මේ සංසාර බිය නැති කරන්න ඕනේ කියන පොඩි ඉඟියක් හරි, මොකද හාමුදුරු කියන බණ වැඩිය මොකද තිත්තයි, ඒක තිත්තයි කියන්නේ මමත් යන ගමනක්, මමත් මේ ගොඩ වෙන ගමනක්, දීගෙන යන දෙයක්. ඉතින් ඒකට ඒ ඉවක් ඇතුව මෙහෙට ආවනම් ඒ සියලු දෙනාම ඒ උතුම් සත්පුරුෂ උතුම් ගුණ තියෙන මොනහරි මේ සසරෙන් එතර වෙන්න ඕනි, හරි මොනහරි අදහසක් හිත වෙනස් කරන්න ඕනි, ජීවිත වෙනස් කරන්න ඕනි කියලා එන කවුරු හරි ඉන්නවනම් ඒ සියලු සත්පුරුෂයන්ට මෛත්‍රීන් ආශිර්වාද කරනවා. අපේ මල්ලි අල්ක දාන්න පුළුවන් ධර්මයේ මොකද කියන්නේ කලකිනි බුදු කෙනෙක් පොඩි මතක් දාන්න එක චුට්ටකින් හාන්දුරගේ පණිවිඩේ පොඩ්ඩක් හරි දෙන්න. මට කියන්න ක්‍රමයක් නැහැ ඒ ගැම්ම, ඒ හිතේ තියෙන මේක මොකද්ද කියලා කියන්න. පොඩි වෙලාවක් මම අදිෂ්ඨාන කරනවා, තමන්ට චූටි වෙලාවක් මේ බණ ඔක්කොම වෙන්න ඕනේ. අපේ සසර මේ මෙහෙ ඉන්නවා දැන් නැති වෙන්න පුළුවන්. එතකොට අපි මොකද්ද මේ ලෝකේ අපි ගැන හිතනවද? ඒ ලෝකෙ ගැන පොඩ්ඩක් කල්පනාවට ඇති කරන් මොනවද අපි දැන් කරන්න පුළුවන්? ඒ දේ අපිට කරන්න බෝධිය තියෙනවා, යංගපතේ ශක්තිය තියෙනකොට මේ උතුම් ආත්මයක් තමයි මේ ලැබිලා තියෙන්නේ. ඉතින් ප්‍රශ්නෙද දන්නේ කට්ටියට කොහොමද? සමා වෙන්න ගොඩක් වෙලා මම පරක්කු වුණා. ලේසි නෑ දැන් මේ වැඩසටහන් ලං මේ ඉන්න එක එන්න ටිකක් අමාරු වෙනවා. මං කිව්වා අපේ මහත්තයාටත් වාහන එන ගමන් මහතු ඉක්මනට කට්ටිය හම්බ කරවන්න කියලා. මොකද්ද ඒක තේරුම කියලා අනිත් මහත්තයා ඇහුවා. මොකද කියන්න දන්නේ වැඩි වෙලා නැහැ. ඔය බල බල ඉන්න එපා සඳට අඟහරුවාදට. අපි දන්නේ හෙට අනිද්දා. පොඩි වෙලා තියෙන මම අදිෂ්ඨාන කරන්න. Thank you. මොනා කරන්නද මට මගේ හිතේ තියෙන එදා ගොඩක් කලින් වැඩ කරන ධෛර්ය ශක්තිය ගොඩක් ලෝකේ බැලුවත් මත් වෙලානේ යන්නේ මෙතනට එනකල් දන්නේ නැහැ සත්‍ය යථාර්ථය. ඉතින් සොයිමන්සේ මන් දකින්නේ කෙලින්ම මේ තියෙන දේවල් වලින් තමන්ට මේ ආත්මෙත් මනසේ සාන්තව සුවසේ ඉන්න ක්‍රමයක්. ඉතින් මේ භවයේදීත් තමන්ට මේ ඉන්න වෙලාවෙත් හිතේ සැනසෙල්ලෙන් ඕක දශ පොඩි සයන්ස් එකක් තියෙනවා. මට පැයකාමාරක් දෙන්න. දැන් හිටියනේ ගොඩක් වෙලා පැයකාමාරක් කොමරි දෙන්න වෙලාව තියෙනවද මල්ලි? මට වෙලාවක් නැහැ පොට්ටක්. මට පේන්නේ නැහැ. අර හරි මට දැන් පේනවා. පේනවා මල්ලි. පේනවා බැලුවොත් පේනවා. තුන. අවුඩ තියනනේ හරි. හතර. ඒක නම් ටිකක් අමාරුයි බලන්න. හරි කමක් නැහැ. මම පොඩි කරුණු ටිකක් දෙන්නම්. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් ඉතින් මේ කරුණු ටිකක් කියනවා කව කරනවා කට්ටිය YouTube එකෙන් අහනවත් ඇති. ඉතින් ස්වාමීන්වහන්සේ ඇත්තටම ප්‍රධාන වශයෙන් මේ ආත්මෙත් සාමාන්‍ය ලෝකෙ විඳින්න නැති සනීපයකින් වාසය කරන්නත් රාජකාරි කරන ගමන් ජීවත් වෙන ගමන් ඒකත් එක්ක පොඩ පොඩ ඒ කියන්නේ මරණයට බයක් නැති මේක කවදා හරි එනකොට එතනට බය නැති තැනකට ජීවිතේ ගේන්න. ඉතින් මම දකිනවා අද වුණත් සමාකය මංගාවට ඇවිල්ලා ඉන්නවා ඔය තරුණ කණ්ඩ කට්ටියක් ආ මේ රිට්‍රීට් එකක් කරා ලංකාවේ. ඒගොල්ලන් මේ පස්සේ මට පෞද්ගලිකව හම්බුනාම එයා ගොඩක් පිං කළා තියෙනවා එයාගේ 100ත් එක්ක. තරුණ ළමයි තාමත් තරුණයි. ඒතර 100ත් එක්ක ගොඩක් පිං කරලා මේ දන් පිංකම් තව ගොඩක් පිං. මොකද ඒක යම් සංවිධානයක් මම කියන්න කැමති නැහැ කවුද කියලා. කොහොම හරි ඒගොල්ලන් මේ පිං කරන්න ඕනේ හොඳට පිං කරන්න කියලා ඒ ගොඩක් එක වර්ණා කරන මේ උපදෙස් දෙන පිරිසක් අතර ඒක කරා. ඒක හොඳයි. ඉතින් 100ත් අන්තිම කාලේ සෑහෙන කරා ඒක. ඉතින් ඔහොම කර කර ඉඳලා මේ ඒ වගේම සාමාන්‍ය පෞල් ජීවිතයේ හොඳට ශාන්තව ඉන්න ඔක්කොම හොඳින් කරන්න අන්න ওই විදියට තමයි සාමාන්‍ය ධර්මයක් හැටියට ඇහුනේ. ඊට පස්සේ 100 නැති වුණා. 100 නැති වුණාන් පස්සේ 100 ඒ 100 මේ සතිය දෙකක් කොම යනකොට ඒගොල්ලන්ගේ මොනාද නංගි මෙයාගේ නංගි මෙයා අක්කා ඒ නංගිට මේ ආවේශ වෙනවා. ඉතින් මේ මෙසිය මොනාද මේ මෙයාට ඉතින් හරි පුදුම හිතුණා. ඉතින් එයාගේ විස්තර කිව්වා මෙහෙම විස්තර කියලා එයා මොන තත්ත්වයේද ඉන්නේ ඔහොමම කියලා කරුණු කියලා දෙනවා. ඉතින් එයාට පස්සේ ඇත්තම කියනනම් මගේ බන ඔළුවට වැදුනේ යුතුකම් මිෂ්ඨ කරන්න බැඳීම් නැතුව කියන එක. අපේ ජීවිතේ ලෝකේ මොකද බැඳීම් නැති පින්කම කරන අපි මදි අද. ඉතින් මේක අපිට බැරි කමක් නැහැ මේ සිවුරු පෙරලා ඔක්කොම අයින් වෙලා යන එකක් නෙමෙයි. මෙතන උදේ කාලේ හරි අපේ තියෙන්න ඕනේ යම් මනස මේ බාහිර අරමුණු ගන්න නැති හිතට හිත ඇතුළට යන හිත සාන්තයටපත් වෙන පුහුණුවක්. වැඩිය මේ පුහුණුව අපි පටන් අරන්වත් නැහැ. ඉතින් මෙතනින් එහාට අපි සාමාන්‍යයෙන් තියනවා ගොඩක් අපි ඇබ්බැහි වෙලා තියෙනවා. අපි ගොඩක් මේ දේවල් තියෙනවා. ඉතින් මෙතනට එන්න වුණත් අපිට සාමාන්‍යයෙන් සාන්තියක් සනීපයක් හැටියට ගන්න මොකක් හරි අපේ ඉන්ද්‍රියන්ගේ පිනවන එකකින් විශේෂයෙන් මත්කරන එකකින්. ඉතින් අද කාලේ මම ඒක හරියට කියනවා විශේෂම අද ෆෝන් එක අපි ඉතින් ඒක තමයි ලේසියම දන්නේ. ඉන්ටර්නෙට් එක හරහා හරි ගොඩාක් බොහෝ දේවල් අපිට ඒ කියන්නේ ඉන්ද්‍රියම් පිනවන පැත්තක් හොඳටම තියෙනවා. ඉතින් ඒකේ වෙන්නේ මොකද්ද? ඒකේ ගොඩක් එක සකස් වෙලා තියෙනෙත් මොකටද? මේ ඩොපමින් මෙයා වෙන විදියට. අපි දැන් YouTube එකේ බැලුවත් අර වෙන වෙන දේ බැලුවත් කාමතලේ ඒ හැම දෙයක්ම ඩොපමින් මේ ශ්‍රාවය වෙන විදියට අපි ඒක ඔස්සේ යන විදියට ඒවා හැදිලා තියෙන්නේ. ඉතින් මම දකිනවා දැන් අර සාමාන්‍යයෙන් තේරෙනවද පුතා? Do you understand what I'm saying? Do you? What about you? Yes. Oh, hari ena kamanne. I think kohoma hari අපි දැන් බලන්න ඕනේ ප්‍රායෝගිකව මෙතන අපිට මේ දේවල් අපි අඳුරගත්තේ නැත්තොතින් පින්වතුනි තියන්නේ අපිට පොඩ පොඩ එක දෙයක් අරමුණු කරන හැකියාව දුර්වල වෙන්න පටන් ගන්නවා. ඒක මම දකිනවා තාක්ෂණේ අපි සාමාන්‍යයෙන් මම දන්නේ මේක එකපාරටම තਿੱත්ත මේකකින් පටන් ගන්න හැබැයි මම ඒකට විසඳුම් ටිකක් කියනවා. අපි තාක්ෂණයේ බැලුවතින් මේ මොනවාද ඉන්ටර්නෙට් අපි තාක්ෂණ ඕන තාක්ෂණයක් අපි කියමුකෝ වාහනයක් වුණත් වාහනයක අපි ළමයෙකුට එලවන්න දෙන්නේ නැහැ. මම හිතා ලයිසන් මෙහි අවුරුදු 16 වෙන්න ඇති නේද? ඕස්ට්‍රේලියාවේ 16. එතකොට 10 ලංකාවේ 18යි. ඇයි ඔය වයසක් දීලා තියෙන? අත 16 පොඩි වැඩි. 18 මොකද? අපි දන්නවා අපි මේ වගේක් එලවගෙන යනකොට බොහෝ දේවල් වෙන්න පුළුවන්. ළමයෙකුට තේරෙන්නේ නැහැ. ඒක ස්පීඩ් කරයි. ඊට පස්සේ හැප්පුණාන් පස්සේ හොඳට මේ ඩැමේජස් පේනවා. මට මතකයි මම තරුණ කාලේ දකුණු අප්‍රිකාවේ අපි ඉන්න ලෙසෝතු වල ඉන්න කාලේ අපි නිවාඩුවට යනවා ඩර්බන් වලට. එහි අපේ තාත්තගේ යාළුවෙක් ගේ මේ යාළුවෙක් තාත්තගේ යාළුවෙක් යාළුවෙක්ගේ ළමයා. ඒ ළමයාත් එක්ක දැන් ඒගොල්ලන් කතා කරන ඉන්න ගම එයාගේ වාහනේ නැගලා ගියා. ඒතර අපිට 14යි. 14 ඔය වගේ 15. ඉතින් මේ ළමයා ගියා මම බැලුවා පන බේරගෙන කොයි වෙලේ දෙන්නේ කියලා. ඉතින් එච්චර වේගෙන් අර පොඩි පොඩි ස්ට්‍රීට්ස් වලින් ඔහොමම වේගෙන් මේ ගමන් කරා. පස්සේ ආවම් පස්සේ ඊට අපි අවුරුද්දකින් පස්සේ ආයි ගියා ඊට. අවුරුද්දකද මාසයකින් පස්සේ. මේ ළමයාගේ දත් නැහැ. මේ ඇට මේ කැඩිලා. කූරු දාලා. යකඩ කූරු. ඒ වගේ ආගාව හිටපු කෙනෙක් නැති වෙලා. ඒ ඇක්සිඩන්ට් එකේදී. ඒතර මේ ඇක්සිඩන්ට්ස් අපිට පේන්න තියෙනවා. හැබැයි දැන් අපි තාක්ෂණයේ ඔය වගේ විශේෂයෙන්ම ඉන්ටර්නෙට් එක හරි YouTube හරි මොන හරි අපි කියමුකෝ මේ ෆෝන් එක හරහා ඒ ඩැමේජස් අපිට පේන්න නැහැ පින්වතුනි. පේන්න තියෙනවා බිහේවියරල් අපේ මේ හැසිරෙන විදිය. මම ඒ කාලේ නම් කිව්වා කොහමද අපි අමනුෂ්‍ය ලංකරන ඒ බණ මම දැන් කියන්නේ කොහොම හරි මේ මොනවාද දැන් හොඳට හොයාගෙන තියෙන එකක් තමයි ඒක දන්නවා මේ ADHD නේ. Attention deficiency මොකද්ද? Hyperactive disorder නේද? මන් දැන් මේ බන කියලා එක හොඳට කටපාඩම්. ඉතින් මේක මානසික වෙන දෙයක්. ඒතකොට දැන් TikTok ඒව හරහා බැලුවොතින් මේ පොඩි පොඩි ඒවට තමයි අපි යන්න පුරුදු. මේකෙන් වෙනම කාම ලෝකයක් ඇරෙනවා පින්වතුනි. මේ ෆෝන් එක හරහා මේ ඉතින් අපි මන් දන්නවා ගොඩක් අයට ජීවත් වෙන්න සාමාන්‍යයෙන් ඒව පාවිච්චි කරන apps අරම තියෙනවා හැම දෙයක්ම Tamante එන්නේ ෆෝන් එකට. ඒතකොට ඒව සාධාරණ ඒවට පාවිච්චි කරන්න වෙනවා. අනිත් ඒවා නොකරින් එකක් හිතන්න වෙනවා පින්වතුනි. ඒක අපිට මෙහෙම හානියක් වෙලා තියෙනවා කියලා හිතන්න වෙනවා. ඉතින් එහෙම අපි කොහොම හරි ඒකේ මේ වදිෂ්ඨාන කළා මම ඒකටත් ක්‍රමයක් කියන්න. ඒව කොහොමද එකින් එකට අපිට වෙනසක් කරන්න ඕනේ කියන එක අපේ ජීවිතේ. ඒවට අපි මේ පන්නරයක් ගැම්මක් අරගෙන ඒක දවස් 3ක් සතියක් ඒක නොකර ඉන්න වෙනස් කරන එකක් කරන්න ඕනේ පිංගුතින්. මෙහෙම මම කියන්නම් අපි අසරණ වැටලා ඉන්නවා කියමුක ජීවිතේ. අපිට මොන හරි හැම පැත්තකම අසරණයි. ඒ කියන්නේ අපේ මොන හරි ආර්ථික පැත්තෙන් අසරණයි, මානසිකව මොන හරි දේවල් වලින් අසරණයි. එතකොට අපිට හිතෙන්න පුළුවන් අපේ ජීවිතේ මොකද්ද මේ වෙන්නේ, අපිට මොන හරි තියේද අනාගතයක්. පිංගුතුනි අපිට ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ හැම දෙයක්ම සිද්ධ කරන් එන්නේ මේ අපේ මොනහරි කරපු පින්පව් අනුව. එතකොට මේ අපි පින් රැස් කරන එක අපිට කරන්න පුළුවන් පින්වතුනි. විශේෂයෙන්ම මම දකිනවා මේ සිත, කය, වචනය මේ තුන්දොර විශේෂයෙන්ම සිතුවිලි වලට වඩා වචනයි ක්‍රියාවයි. දැන් මෙතන සීලය සමාදන් කරානේ අපේ ස්වාමීන් වහන්සේලා. මේ ස්වාමින් වහන්සේලා සීලය සමාදන් කරන්නේ අපි දැන් මේක රිචුවල් එකක් හැටියට කරනවා. ඒක අපිට තේරෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ ඔක තේරුමක් ඇතුව අපි ඇත්තට පොරොන්දුවක් කරොතින් බුදුන් වහන්සේට හරියට තේරුමක් ඇතුව අපි එක නැවිලා අපිට තේරුමක් දන්නේ නැහැ. අපි එක කොහෙද කැඩුනේ මේ දවස්වල දන්නේ නැහැ. කොහොමද ඒක අපි ආයි රකින්නේ කියලා දන්නෙත් නැහැ. මේකේ අපේ තියෙනවා පින්වතුනි අධික වාසනාවක් අවදි කරන ක්‍රමයක්. මොකද මම මට දකින්න විදියට මගේ අර වෙන මේ කර්මයේ පේන ආකාරවල තියෙනවා ඍෂින් වහන්සේලාගේ හැම ඒගොල්ලන් මේ පුද්ගලය දැක්කම මේ කට්ටිය හැමෝගෙම නිකන් ටෙස්ට් එකක් වගේ ජීවිතේ. ගොඩක් විට රාගෙන් ද්වේෂෙන් කරපු කර්ම ආයි විපාක දෙනවා. ආයි අපි කොහොමද හැසිරෙන්නේ කොහොමද රියැක්ට් වෙන්නේ කියලා ඒක බැලෙන එකක් තියෙනවා. ඒ අපි හැමෝගෙම වෙනවා. ඉතින් ගොඩක් අයට වෙන්නේ පොඩ්ඩක් හරි හැදීගෙන යනවා. ඊට සායි මඩේ දානවා. හොදනවා මඩේ දානවා. එතකොට මේගොල්ලන්ගේ ජීවිත එක විදියකින් ස්ටැග්නේට් වෙනවා. ලකුවට මෙහෙම ඉතරෙන්ද දිනුවක් වෙන්න විදියක් නැහැ. ඒතරම මෑතකදී තමයි දැනගත්තේ මේ කැඩෙන දේවල්. ඒ කියන්නේ සමාකයේ මම දැක්ක ඒගොල්ලන්ට ඒක සිද්ධ වෙනවා. මේගොල්ලන් අර වැරද්ද නොකර ඉන්නවා. නොකර ඉන්නවා සෑහෙන කාලයක්. ආය ආය ඒගොල්ලන් පෙළඹපු. ඒ කියන්නේ මේ ෆෝන් එක අපි කියමුකෝ පොඩි උදාහරණයක්. ඒ ඩිසිප්ලින් කරනයක්. දැන් අපේ එක එක්කෙනාගේ ලෙවල් එකට තියෙනවනේ අපි දන්නවා අපි මේක මෙහෙම වෙනස් වෙන්න ඕනේ. මෙහෙම කරන්න ඕනේ. මේක පස්සට දදා ඉන්නවා හෙට හෙට කියලා. මොකද ඒකම ලංකාවේ මේ මොනවාද ඒකට මේකක් මොකද්ද බාලගිරි දෝෂේ නේද? ඒක මට ට්‍රස්ට් එකේ කට්ටියත් එක්ක වුණා. මම පොඩ මීටින්යක් ආයි කරන්නම් කිව්වා මේ මහත් එක්කුව හාමුදුරනේ මේ මොකද්ද මේ හාමුදුරනේ අපි නම් අපිත් යයි මේකෙන් ඔබ මේක නියම් බාලගිරි දෝෂේ වගෙනා කියලා. ඔකෙන් තමයි මම දැනගත්තේ. ඔක හෙට අද නෙමෙයි හෙට කියන එක නේද ඔය පෝස්ට්පෝන් කරන එක. කොමරි පින්වතුනි මේක මේ මේ දැන් මේ දේවල් අපි අර දැන් තුන්දොර මේ ඒ කැඩෙන දේ ඒක දැන් ඒ මම දැක්ක ඒක නා නොකඩවා ඉන්නකොට මේ අනාදිමත් කාලයක් අපේ කරපු පින් තියෙන පෙරාත්මේ දැන් මනුෂ්‍යාත්මයක් ලැබෙන්නත් පින් තියෙනවා. ඒතර මේ පින් වලට එන්නේ ඉඩක් නැහැ, ප්ලැට්ෆෝම් එකක් නැහැ. මොකද අපි පින් එන්න බලනකොට ඔන්න ආයි අපි මේ ඒ අකුසලයට වැටෙනවා. ඉතින් ඔහොමම යනකොට මේ අපේ ජීවිතේ එක විදියකින්ම නිකන් සයිකල් එකක් වගේ ට්‍රැප් එකක් වගේ. හැබැයි අර අපිට ඒක කඩන්න නැතුව තියාගන්න පුළුවන් වුණොත් අර ආත්ම ගණන් තිබ්බ පුණ්‍ය ශක්තිය එන්න හොඳට මිට කඩේනවා පිංවත්. එතකොට එහෙම එන කට්ටියගේ තමයි අපි දකිනවා මහා සෞභාග්‍ය අරෝමය වටපිටාවේ එන එකක්. එතකොට මේ වර්තමානයේ අපේ සිත කය වචනය දමණය කරන එක පාලනය කරන එක ලොකු දෙයක් තියෙනවා. මේක අපිට ඒක පොඩ්ඩක් හොඳට තේරුම් ගත්තොත් අපි මොන අසන තත්ව කිටියත් කිව්වොත් අපිට බොහොම කිසිම සතයක්වත් නැහැ කියලා. හැබැයි අපිට සංවර වෙන එක කරගන්න බෑද? අපිට ඒක පුළුවන්. ඉතින් ඒක අපි මේ ඒකට අපි කොහොමද ගැම්ම ගන්නෙ? දැන් මම දකිනවා ඒකට මම ක්‍රමයක් මේ කාලේ තව අලුතෙන් මේවා කරා. දැන් ඉස්සර මම බෝධින් වහන්සේ ගැන කිව්වනේ කට්ටියට ප්‍රශ්න තියෙන කට්ටියට විසඳුම් හොයන ක්‍රමයක් මම ඒක සකස් කරා. මොකද මංගාවට විවිධ එනවා ප්‍රශ්නත් එක්ක. එතකොට මම මෑතකදී මම දැක්ක මේ බුදු පිළිමයක් ළඟ ඇඳගාව හරි දැන් සමාකය ඒකට ටිකක් මේකයි. මොකද කොහොමද හාමුදුරනේ අපේ ප්‍රයිවට් ස්පේස් එකේ තියාගන්නේ? ඔව් ඒක හරි. එහෙනම් සාලේ තියාගන්න, ඒක වෙන වඳින තැනක තියාගන්න. හැබැයි පොඩ පොඩ තමගේ ජීවිතේ වෙනස් කරගන්න බුදු පිළිමයක් එතනට ගේන්න පුළුවන් විදියට. ඉතින් බුදු පිළිමයක් වින්වතුනි පිළිමයක් කොහේ කියලා හිතුවොත් ඒක පිළිමයක්. හැබැයි පොඩ්ඩක් හිතන්න සෝනාමි වෙලාවේ, තව මේ දිත්වා මේ ළඟදී තිබ්බ මේ ව්‍යසන වෙලාවේ අර ඔක්කොම ගහගෙන ගිල තියෙනවා, විනාශ වෙලා තියෙනවා. මේ බුදු පිළිම විතරක් මෙහෙම තියෙනවා. පොඩ්ඩක් කල්පනා කරන්න. එතකොට මොකක් හරි තමන්ට විශ්වාසයක් නැත්තම් හිතන්න එතන අදෘශ්‍යමාන බුදුන්ගේ බුදුගුණ බලය මේ සෝභා ධර්මයටත් දැනෙනවා පින්වතින්. මේක පොඩ්ඩක් හිතලා ඒ වගේ කල්පනා කරලා අපේ ශ්‍රද්ධාව ඇති කරලා අර පොරොන්දුවක් වෙන්න පුළුවන් නම්, ඒ අදිෂ්ඨානයක් කරගන්න පුළුවන් නම් ඒක මම මෙහෙම කියනවා. දැන් ඔහොම අපි දැන් මේ මාර්ගය යන කෙනෙක් හැටියට අපිට මුලින්ම ජීවිතේ වෙනසක් කරන්න ඕන නම් අපේ මේ සංවර වෙන්නේ නැති දෙයක් තියෙනවා නම්, අපි සීල් කැඩෙන දෙයක් තියෙනවා නම්, ඒතර අපිට එහෙම හරි පොඩ්ඩක් අපි සිහියක් එන්න ඕනේ. නැත්තම් අපි සත්තු හා සමානයි. අපි කොන්ෂස් නැත්තම් අපි මේ කරන්නේ වැරද්ද, මේක අපි නැති කරගන්න ඕනේ. ඒ මේ ආත්මයකට ලැබිලා තියෙන එහෙම මේ ජීවුන කරගෙන යන්න. එතකොට එහෙම අපි මම කියනවා සාමාන්‍යයෙන් ඒ කැඩෙන දෙයක් තියෙනවා නම් ජීවිතාන්තයටම කඩන්නෑ කියලා පොරොන්දු වෙන්න කියලා. ඒ පිළිමි ගාව ඒ විදිහට සීපත් කරලා. දැන් කට්ටිය බයයි ජීවිතාන්තය දක්වා පොරොන්දු වෙන්නේ කොහමද මං කඩයි කියන එක හිතේ තියෙනවා. දැන් ඔහොම ඉස්සරත් ඕක සමාදාන් වෙච්ච ඉඳලා තමයි කැඩුනේ. බය වෙන්න එපා. බුදුහාඳුරෝ මොනාදට කියන්නේ දඬුවම් කරන්නේ තමන්ට. ඒ විශ්වාසයෙන් මේ පාර බලන්න එහෙම කරනකොට තමන්ට වෙනම ගැම්මක් එනවා. අර වින්දට වඩා ඔක රකින්න පුළුවන් වෙනවා. ඒත් ඊට වඩා රැකලා කැඩුනොතින් ආයි සබාදන් වෙන්න. එහෙම සමාදන් වෙනකොට ඔක කරගන්න පුළුවන් වෙනවා. මොකද තමන්ට එහෙම ශක්තියක් ඕනේ. එහෙම රැකපු එහෙම පරිපූර්ණත්වයට පත්වෙච්ච උතුමන් වහන්සේ කෙනෙක්ගේ අපේ සරණ යන එක අපිට එතකොට අධ්‍යාත්මික හිත ඇතුළේ එන ශක්තිය එනවා. වැඩි දියුණු අපි අනිත් පැත්තට කාම ලෝකේ අනිත් දේවල් අපි මත් වෙන දේවල් හරි මොන පැත්තකින් හරි එහෙම යන්න වෙන්නේ අපේ අර හිතේ ඇතුළේ එන ශක්තිය නැති වෙන්න පටන් ගන්නවා පින්වතුනි. අපිට දෙයක් එක දිගට කරන්න බෑ. දැන් ඔය තේරෙනවනේ ADHD ඒ මේක උනත් බැලුවොත් එක දෙයකට කරගෙන යන්න බැරි වෙනවා. Attention deficiency කිව්වම ඒක තමයි එක දෙයක්. ඒතර මේ මම අහලා තියෙනවා ওই documentaries දිගට බලන්න බැලු තරුණයට දැන්. ඒගොල්ලන් මෙහෙ fast forward කරලා බලනවාලු. ඉතින් මේක පින්වතුනි මහා මනසේ ලෙඩක්. ඉතින් මේක අපි තරුණ ළමයින්ට විශේෂයෙන්ම ඉතින් මේ වගේ ගේන එකත් ලොකු දෙයක්. හැබැයි බුදුන් වඳින එකක්වත් තියලා මම හිතනවා දෙමාපියන්ගේ supervision එක යටතේ මේක යම් මේකක් කරන්න වෙන අවුරුදු 18න් පල්ලේ යනවා. ඉතින් එතනින් එහාට මට විශ්වාසයි තමන් discipline වෙනකොට ඒක flow වෙන්න පටන් ගනි. ඉතින් මෙහෙම දෙයක් තියෙනවා. දැන් මෙහෙම අපි ඉඩ දීලා ගියාම පින්වතුනි ආසාවල් මේ අවුස්සලා හැම ඒ පැත්තකට අපේ ජීවිතේ ගියොතින් කිසිම discipline එකක් නැතුව හිත වෙනස් කරන්න ඕනේ කියලා කරන්නේ නැතුව වෙන්නේ පින්වතුනි අපේ තියෙන ඇතුලේ තණ්හා කරන ගතිය තව වැඩි වෙනවා. ඒක වැඩි වෙන්න මේක universal law එකක්. තණ්හා වැඩි වෙනකොට දුක වැඩි වෙනවා ජීවිතේ. දුක්ඛ ස්වභාවය. ඉතින් කෙනෙක්ට මොන දේ තිබ්බත් ඇතර මොන බාහිර දේවල් මොන විදියට තමන්ට ලැබුණත් පින්වතුනි තමන්ගේ ඇතුලේ අර ආශා කරන මේක තියනකල් ගොඩක් වැඩි වෙනකල් තමට එන්න එන්න දුක වැඩි වෙනවා. මොකද තමන් පිනවන්න බෑ. ඉතින් ඔහොමම වෙනකොට වෙන්නේ අර මං අර කියනවා හේතුවක් නැති දුකක් විඳින්න පටන් ගන්නවා. ඒක අනිත් පැත්තට හරවන්න පුළුවන්. මෙහෙම එකෙන් එකට ඩිසිප්ලින් කරනකොට එකෙන් එකට මේ මොනවාද දේවල් හදාන එනකොට මං එකට කියනවා චුට්ට චුට්ට අපේ තණ්හාව කන්ට්‍රෝල් වෙනකොට එකක් තියෙනවා. අපි අර නිකන් ඇඟ මහතනං ඇඟ කෑම අඩු කරලා ඕන දෙයක් අපි එහෙම කරනකොට අපිට self confidence එකක් එනවා. හැබැයි ඊට වඩා මනස අර දැන් මං ඕස්ට්‍රේලියාවේ ඉන්නකොට මට හරි සතුටු වුණා ඇත්තටම. මේ එහෙ ඉන්න දවස්වල මේ එක නෝනා කෙනෙක් ආවා. ඒ නෝනා කිව්වා මේ උපවාසික එක මේකක් ඇහුණලු YouTube එකේ. මොකද එයා දැන් ගොඩක් ජීවිතේ ප්‍රශ්න. ඒ ප්‍රශ්න වලින් හිත රිලැක්ස් වෙන්න නිදහස් වෙන්න එයා මොකද ගේම්ස් එල්ලම් කරනවා. කොච්චරද ගානක්? මොකද්ද මන් දන්නේ නැහැ. මේ මොකද්ද 1000 මොකද්දයක් කියලා කිව්වා. මම ඒ 1000 මොකද්ද ගානක් ඩේලි ඔහම ඇවිල්ලා සෙල්ලම් කරනවා. ඊට පස්සේ මේ අර බණේ ඇහුණලු අර මම අර ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ රිසර්ච් එකක් කරපු එකක් ගැන කියවපු එකක්. ඒ කියන්නේ හෙරොයින් ඇඩික් කෙනෙක්ගේ නියුරෝන්ස් වැඩ කරන විදියටම තමයි අර මේ මොකද්ද අර සෙල්ලම් කරනකොට එන්නේ. ඉතින් තමා කියවා තියෙනවා සුයිසයිඩ් කරපු ඒවා. එතකොට මේ කියන්නේ මොකද හේතුව? තව මම දකින්න විදියට අමුතු බලවේග ලං කරගන්නවා. අපි අර තොইল නටනවා වගේ. ඉතින් මෙයාට මේක ඇහිච්ච ගමම්ම මෙයා මෙතන නවත්තලා තියෙනවා. ඉතින් මේ පොඩි එකකින් එතකොට මෙයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට ගහන්න පටන් ගන්නවා. ඉතින් මේ මැරෙන් ඉස්සෙල්ලා අපි මේක වුණොත් මේ මැරෙන් ඉස්සෙල්ලා මේ ආත්මෙදිත් අපි මේකක ඉන්න ඔහොම මේකට ඉඩ දුන්නොත් මැරෙන් ඉස්සෙල්ලා අපි මේක කරගත්තොත් අපි අනිවාර්යෙන්ම මේ විඥානය මම එක ගැන එනවා පොඩ මේ විඥානය පරිස්සමෙන් ඉස්සරහට අපිට ආයි දුකක් එන්නේ නැති තැනකට තව තව යන්න පටන් ගන්නවා. අපි මැන්නම් පස්සේ ලෝකේ විශාලයි පින්වතුනි. මෙතනට වඩා ලොකු ඩෙස්ටිනියක් බලාගෙන ඉන්නවා මැන්නම් පස්සේ. මේ ආවේ වටිනා ආත්මයකදී. මේ විදිහට ඩිස්ක්‍රිමිනේට් කරලා මේ දැන් අපිට සාමාන්‍යයෙන් සතෙකුට පුළුවන් ද බණක් අහන්න? ඒක බෑ. බණක් අහන්න මෙම් ફોકસ කරලා පොඩ්ඩක් හරි ඉන්න පුළුවන් ද? self introspect කරන්න පුළුවන් ද? මේ හැකියාවල් අපි නැස්ති කරොත් මොන හේතුවකින් හරි ඒක අපිටම කරගන්න අපිත් එක්ක කවුරුත් නැහැ. හැබැයි ලොකු පිනකට අපි මේ කය ආවා. මේ මොලේ ගෙනාවා. එතකොට මෙතනින් අපිට තව මේ ලෝකේ රහස දැනගෙන තව අපි නිවන පැත්තකට ගෙනියන්න ඕනේ. ඉතින් පින්වතුනි මම අර තව එකක් සාමාන්‍යයෙන් කියනවා, මේ ආශාවල් අඩු කරනකොට, ඒ කියන්නේ අපේ ඇඟේ සාමාන්‍ය අපි අනිත් පැත්තටත් එමේ ආශාවල් වැඩි කරනකොට අපි එක එක හෝමෝන් රියැක්ෂන්ස් වෙනවා. එතකොට ඒක අපිට ඇඟෙන් ඒ පැත්ත දැන් අපි ඇඩ්‍රනලින් වගේ හෝමෝන් එක අපිට ඇඟේ හැදෙනකොට, බය වෙනකොට එහෙම ඒ හෝමෝන් එක අපිට මේ මොනවාද අර මොනවාද ආයි අර බය සිතුවිලි ඇතිවෙනවා කියන එක හොඳට හොයාගෙන තියෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් හොඳට හිත තැම්පත් කරනකොට, හිත පිරිසුදු කරනකොට, මොන හරි ඩිසිප්ලින් කරනකොටත් මොකක් හරි අපි ඇඟේ හැදෙන්න ඕනේනේ. විශේෂ මොහොතක් හරි තැම්පත් වෙ ඉන්නකොට, ශාන්ත වෙනකොට, මෛත්‍රිය ඇති වෙනකොට, එක්ක මොන හරි ප්‍රඥාවට අයිති දෙයක් කල්පනා කරනකොට, එතකොටත් යම් දෙයක් වෙනවා. ඒක ආයුර්වේදයේ හොයන්න තියෙන සාමාන්‍යයෙන් ඕජස් කියලා. මේ ඕජස් කියන එක මොළයට යන්න පටන් ගන්නවා. මොළේ ඇරිච්ච නැති පැති ඇරෙන්න පටන් ගන්නවා. ඒක ඇරුණාම ඊට පස්සේ තැම්පත්ුත් වෙනවා. තැම්පත් වෙලා ඒ සිතුවිලි ඇති කරනවා. ඉතින් ඔය විශේෂයෙන්ම බුදු ගුණ, බුද්ධාලම්මන ප්‍රී, දැන් මම හිතනවා මේ ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සෙත් තමන්ගේ ස්වરૂපය, තමන්ගේ මේක තව ලස්සන වෙන්න ඕනේ. තව ප්‍රියමනාප වෙන්න ඕනේ. මොකද තමන්ට වෙන වයිටල් එනර්ජි එකක්, ඒ කියන්නේ තමන්ට ජීවිත ජීව ශක්තියක් ලැබෙන්න ඕනේ. ධර්මයේ කියන්නේ තමන්ට අර ඇතුලේ තියෙන මැරිච්ච මේ මොනවාද මේවා ටික අවදි කරලා මිනිස්සුන්ට තියෙන මේක තියෙනවා. ඊට පස්සේ ඒක කයට බලපාන්න පටන් ගන්නවා. ඒක තමන්ගේ අවුරයක වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් මේක සාමාන්‍ය ඕජස් කියන එක බුද්ධාලම්මන ප්‍රීතිය සද්ධා වෙනකොට තමයි ඒක සම්පූර්ණ විරුද්ධයි අර පංචින්ද්‍රියගේ පිනවන මේවත් එක්ක. පංචින්ද්‍රියගේ පිනවන ඒවා ගොඩක් මෙන්නවා රාගෙන්, අනිත් එකේනවා කෑමෙන්, තව ෆෝන් හරි මොන හරි මත් වෙන ගොඩක් ෆීලිං වැඩි තැනක. දැන් කෑම වුණත් පැණි රස හරි මොකක් හරි තදින් එන දැනීමක් ඇති කරන තැන්වල අපේ තණ්හාව වැඩි. එතකොට අනිත් ඕන දැනීමක වැඩි දැනීමක් එන. එතකොට මේ වැඩි දැනීමක් තුළ හැම වෙලෙම මායාවක් තියෙනවා, අවිද්‍යාව තියෙනවා. එතකොට මේ මේ අපි දැන් කෑම වුණත් මොන හරි අපි කියමුකෝ කට්ට සම්බල් හරි වෙන කෑමක් තැර වෙනකොට ඒ තැර වෙන දේ කපාටම වැඩි ෆීල් එකක් ඇති කරනවා. ඒ වැඩි අමුතු මේ නිකන් මත්තන ෆීල් එකක් ඇති වෙනවා. හැබැයි මොකද්ද මේ ජරා ගොඩකටනේ? ඒකට කටස්සේ අපි බැලුවතින් කය විතරක් ගත්තොතින් අර විඥානය සිද්ධ වෙන එක අයින් කරලා දැනීම විඥානය තුළනේ දැනීම තියෙන්නේ. ඒව ටික අයින් කරලා මේක ගත්තොතින් පින්වතුනේ වමනේ ටිකක් තමයි හපන්නේ. ඉතින් මේ වමන එකකට අපි අධිකව මේ තෘෂ්ණා කරන එක එන්නේ අර මේ මොනවාද මායාවත් එක්ක. ඒතර අපි ඒවා ඒ විදිහට හොඳ කල්පනාවෙන් ඥානෙකින් එහෙම බලන්නේ නැතිකොට අනිවාර්යයෙන්ම අර ආසාව වෙනවා. එතකොට ඒ වගේම තමයි අපි මේ මස්කොඩකට. ඒ කියන්නේ අපි දැන් එක එක්කෙනා අපි මෙහෙම අඳුරගෙන ඉන්නෝ ඇත්තටම මස්කොඩක්. ඒ මස්කොඩ අපි එහෙම දැක්කොතින් අරක වෙන් කරලා අපි ඒක යථාර්ථය දකින්න එකක්, ඒ කියන්නේ අපිට ඇලෙනීමක් ඇති වෙන්න විදියක් නැහැ. ඇලීම ඇති වෙන්නේ අර මේ මෝහයත් එක්ක. ඉතින් පින්වතුනි මේක යහමින් වැඩුවතින් මේක අපි මේ විදිහට කල්පනා කරන පැත්තක් ආවතින් අපේ අර ඕජස් කියලාද මේ විදිහට කල්පනා කරොත්නම් තේජස් කියන එකක් හැදෙනවා. මේ තේජස් කියන එක හරියට ප්‍රතිවිරුද්ධයි. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අර රාගය ද්වේෂයත් එක්ක තව ඉන්ද්‍රියන් පිනවන එකත් එක්ක මේ ගොඩක්ම ඉන්ද්‍රියන්ගේ ඒ අර මං කිව්වේ කෑම වලින් මට උදාහරණ දෙන්න පුළුවන්. රාගයෙන් උත් එහෙමයි. ඒ අධික විදිය වින්දනයකට හරි කුඩු ගහනවා නම් ඒක තවත් තයා. එතකොට අපි මොන හරි වෙන කුඩු ගහන සමානව අපි ෆෝන් එකෙන් හරි මේවා කරනවා නම් ඒ සමානව අපේ ඉන්ද්‍රියන්ගේ විඳීම වැඩි, මෝහයත් වැඩි. එතකොට ඒක සාමාන්‍යයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධයි ඕජස් කියන එකට, තේජස් කියන එකට. ඒක සම්පූර්ණයෙන් වයිටැලිටි එක, ෆුල් එනර්ජි එක නැති කළ දානවා. ඒ වගේම කර්මය, ලොකු පාප කර්මය. අපි පාප කර්මයක් කරේ නැතත් පාප සිතුවිල්ල, ඒ කියන්නේ ලෝභයෙන් අධික ලෝභයෙන් අධික ද්වේෂයෙන් ඇති වෙන සිතුවිල්ල සෑහෙන පාප කර්මයක් වෙනවා. පාප කර්මයකට පොටෙන්ෂල් එකක් තියෙනවා කියන්නේ බින්වතුනි අපේ තියෙන පින නිකන් අර තියෙන පෙරාත්මයේ තිබ්බ පිනක් මෙහෙම නැති වෙන්න පටන් ගන්නවා. මොකද චේතනාව එතන ෂණයෙන් පහළ වෙන්නේ මේ කෙලෙස් වලින් හට ගන්න චේතනා ටික. ඒතකොට මේ සෙලෙස් නැති සද්ධාව දන් දෙන එක උනත් අපි එහෙම කරනකොට, සීල් රකින්නකොට, අනිත් පැත්තට කරනකොට බින්වතුනි අර අනිත් පැත්තට ඕජස් පැත්තට හැදෙනවා. විශේෂයෙන් සිතුවිලි මට්ටමේ අර වගේ බුද්ධාලම්මන ප්‍රීතිය නිතරම ඇති වෙනකොට අරව පරිවර්තන වෙන්න පටන් ගන්නවා. තමන් ගාව ඇඟේ තිබ්බනම් අර විස වෙලා තිබ්බ මේවා අනිත් පැත්තට, ඔක දැන් සතියක් වැඩුවනම් අපි
පිරිත් කියලා සැතපෙන්ඩිස්සල හරි අර එහෙමම පොඩ්ඩ පොඩ්ඩ අපි මොනහරි අපේ මේ එනර්ජි යන ඒවා අපි පොඩ්ඩක් දවස් 3කට හරි එහෙම ඩිසිප්ලින් කරන්න පුරුදු වෙනකොට හදිස්සියේ කැඩුනත් කමක් නැහැ. ආයි තව දවස් 3යි සතියයි එහෙම වෙනකොට පින්වතුන් යහමින් ඕජස් කියන එක හැදිලා ඒකට අවස්ථාවක් වෙනවා මොලේට යන්න. ඒකට මොලේට ගිහිල්ලා නිතරම තැම්පත් වුණොත් කෙනාගේ ඇඟත් වෙනස් වෙන්න පටන් ගන්නවා. මම ඒක කියනවා සාමාන්‍යයෙන් ඒ කෙනාගේ ස්කින් එක හැම අර බබෙක්ගේ හැම කියන්නේ බේබි ස්කින් එකක් එන්න පටන් ගන්නවා. ගොරෝසු නැ, රෆ් නැ. ඉතින් මම කට්ටියට කියනවා සාමාන්‍යයෙන් මේ මොකද්ද නිව්යා ගන්න ඕනේ නැ. ඒ කියන්නේ තමන්ගේ අර වසියක් වගේනවා, චාම්නස් එකක් වෙනවා. ඉතින් ඒක මම නිකන් මේක කියන්නේ මේ බොඩි ෂොප් එකක් ගැන කියන්න නෙමෙයි. ඇත්තටම මේකේ ආනිසංශ ගැන කියන්න. කට්ටියට මේ පැත්තට හිත යවන්න මේ දැනුවත් කරන්න. ඉතින් මේක අනිත් එක තමයි මෙහෙම වැඩෙනකොට පින්වතුනි විචිරම ඔය ඇනලයිස් කරනකොට කන්ටෙම්ප්ලේට් කරනකොට තේජස් කියන එකක් හැදෙනවා. ඉතින් මේ තේජස් කියන එක අර සාන්තියට සමාධියට වඩා ප්‍රබලයි. ඕක සාමාන්‍ය අපි ඉන්ටලෙක්චුවලි මෙහෙම ධර්මයේ කල්පනා කරලා මේවා කරනකොට එක්සයිස් එකක් කරනකොට ඒක මහ සියුම් බොහොම පොටන්ට් ඇඟේ කොටස් ටිකක් හැදෙනවා. ඒකට කියනවා තේජස්. ඕජස් තේජස්. අපි ඔක්කොටම ආසේ ඕජස් තේජස් ඇති කරගන්න. විටමින් වලින් ගන්න බෑ, ජින්සෙන් වලින් ගන්න බෑ. ඒක තව මේ ගන්න පුළුවන් වෙන්නේ සීලයෙන්. පොඩ පොඩ අපිට ඒ අවස්ථාව අවදි වෙලා ඒක රකින්න පටන් ගත්තොත් අපිට ඒ ශක්තිය ලැබෙන්න පටන් ගන්නවා. එතකොට ඕජස් තේජස් මේ ඕජස් තේජස් එක මේ මොනවාද මේ කතාන් ගියන් ගියොතින් මේ පින්වතුනි ඉතින් මේක මේ මොනවාද යහමින් එක මේ මොනවාද මතු කරලා ගත්තොතින් Tamanට අර අනිත් එක තමයි මේකේ වඩාගෙන යනකොට අනිත් ප්‍රධාන එකක් තමයි එන්නේ Tamanට මහන්සි නැතුව වැඩ කරන්න පුරුදු වෙනවා. දැන් ඕක තමයි හදා ගන්න ඕනේ ප්‍රධාන දේ. එළවනකොට මහන්සි නැතුව ඒක ගන්න ඕනේ උදේ කාලේ. ඒ කියන්නේ උදේ කාලේ Taman අර මොකක් හරි කැඩෙන සීලයක් තියෙනවනම් ඒක මම කොහොමද කඩන්න නැතුව ඉන්නේ කියලා ලුක් ඩෙන්ටිෆයි කරන්න ඕනේ. කොතනදී මම කේන්ති ගියේ? කොතනදී මම මොන හරි ඇක්ෂන් එකකින් වැරද්දක් කරේ ක්‍රියාවෙන්? එතකොට ඒක ගොඩක් විට රාගෙන් ද්වේෂෙන් තමයි ලොකුවට වැරද්දක් හැටියට අඳුර ගන්න පුළුවන්. ඉතින් ඒක අපි බලන්න ඕනේ කොහොමද මම නොකරන්නේ ඊළඟට. ඊට පස්සේ මේ ඊටඟට බලන්න ඕනේ එහෙම තත්වයකට යන්නේ නැති ශාන්තියක් උදේ ගන්න. ඒකට තමයි බුදුගුණ පොඩි වෙලාවක් ධෛර්යයෙන් එකක් මොනහරි අහලා බුදුන්ට සරණ ගිහිල්ලා ඊට පස්සේ මෛත්‍රිය වගේ භාවනාව නිකන් නමට කරන්න අරකයි. ඒක අර සනීපයක් ඔක්කොමල විෂුවලයිස් කරලා මේකේ මහා පුණ්‍ය ශක්තියක් වැඩනවා පින්වතුනි. මෛත්‍රිය චේතනාව ඇති කරනකොට මෙහෙම අපි මෙන්ටලි හිතන අපි අනිත් පැත්තට මෙයා මැරේවා අරවා මෙයා කියලා කල්පනා කරොත් පොච්චර පෞසිතවිලිද? අනිත් පැත්තට අපි හිතුවති මේ අය සූපත් වෙත්වා මෙහෙම කියලා හිතන් දෙපා එක පොඩි කියලා. ඒක මහා ධානයකට වගේ ගියෝතින් මහා අර අනාගතයේදී මොකද ඒ කියන්නේ චක්‍රවර්ති රජවරු වෙන්න, සක්‍ර දේවේන්ද්‍ර වෙන්න. ඒ කියන්නේ මේ ලෝකපාලක මේ මොනවාද රජවරු වෙන්න. මේ කුසලයේ බොහොම ප්‍රබලයි. බුදුන් වහන්සේ දවස් 7ක් ඒ මෛත්‍රී භාවනාව කරලා කොච්චරද මේ මෛත්‍රී භාවනාව කියන්නේ බුදුන් වහන්සේ ධාන චේත මෙත්තා චේත විමුක්ති කියන බෝසත්ත්වපදීදී. කොහෙද 32 වෙනි වතාවක් සක්‍ර දේවේන්ද්‍රනා කියනවා. ඊට පස්සේ කොච්චද 12 වාරයක්ද කොහෙද මේ චක්‍රවර්ති රජ කෙනෙක් වුණා කියනවා. ඊට පස්සේ බ්‍රහ්ම ලෝකයේ අන්තිමට ඔය අවුරුදු 7 මෛත්‍රී වඩපේ. ඉතින් මේ මෛත්‍රිය කියන එක අපිට දන් දෙන්න සල්ලි මදි නම් හැමදාම මේක කරන්න පුළුවන්. දන් දෙනත් කරන්න ඕනේ. හැබැයි අපි අය දන් දෙන ඕන තරම්. දන් දෙන එක කරන ගමන් අපි අර චේතනාව ප්‍රබල කරන එක කරන්න ඕනේ පින්වතුනි. මොකද අපි මන් දකිනවා හැමෝටම අපි හැමෝම පොඩි මේ එක එක සීමා වෙච්ච කර්ම ගේනවා පින්වතුනි. මේ රටවලට ආවත් තමගේ සංසාරගත කර්මය වැඩ කරනවා. ඉතින් මේ අපිට මේ වෙලාවේ බුද්ධ ආගම ලැබිච්ච එකෙන් වටිනා දෙයක් අපි ජීවත් වෙන එක කරන ගමන් අනිවාර්යයෙන්ම අපිට මේ පින් පොත පින් මේක පින් බැංකුව කුසල් බැංකුව ඉක්මනට කරගන්න ඕනි. ඒක මං කියන්නේ මේ වයසක කට්ටියට පමණක්. මේක මන් දකිනවා මේ තරුණ කාලේ ඉඳන්ම මේක කරන්න ලැබෙන්නේ. හේතුව මට කියන්න බැරි දේවල් තියෙනවා සමාකේව. මේ ආපු ගමනේ පින්වතුන්ලට ඉක්මනට දීලා යනවා යම් දෙයක්. ඒක මේ වචන අහලා කරගත්තොතින් වටිනවා. මොකද මෙහෙම කියන්න තමන්ගේ නෝනවත් මහත්තයවත් ළමයිවත් මේ වෙන්නේ නැහැ පිංගතුනි. තමන්ගේ නියම සුභසිද්ධිය තමන්ගේ ආත්මය ආරක්ෂා කරලා අනාගතයට පරිස්සමෙන් සතුටකට සැනසීමකට යවන්න මේ ආපු ගමනක්. ඒක මේ මොකද සමාකයේ සීමා තියෙනවා හැම දෙයක්ම. ඒ කියන්නේ දම් දේවල් සීමා තියෙනවා. කොච්චර මේ තරුණව දැක්කට මම කියන්නේ මේ අම්මලා ඇති මම සාමාන්‍යයෙන් කියන්නේ මේ කර්ම න්‍යායයක් තියෙනවා. අපි හිතයි අපිට වස්තුව තියෙනවා, අපිට ගේ දොරවල් තියෙනවා, මේව බලයි අරව බලයි, කක්කොත් බලන්නේ නැහැ පින්වතුනි. තමන් කළා ඒකයි තමන් ධර්මයේ දන්නවනම් ඒ කට්ටියට පින් කරනවා. පිනයි පස්සෙන් එන්නේ, පිනයි ආශ්‍රදික් කරන්නේ, පිනයි නිරෝගී කරන්නේ. තේනවත් දන්නේ නැනේ. මේක හොඳට මතක තියාගන්න. හාමුදුරු මේ බණ අද ටිකක් වෙනස්ම විදියට කියනවා. පින් උයි සීලය උයි භාවනාවයි මේ ටික තමන් උත් කරගන්න. ඒක බලපා අනිත් අයට, මේ ටික අනිත් අයටත් කරන්න. අපි සාමාන්‍යයෙන් මට මතකයි ගුරුදේවන් වහන්සේ කියනවා ඉසර මේ දැන් අපේ සාමාන්‍යයෙන් මතේ මොකද අපි හිතනවා සල්ලි ගොඩක් තියෙනවා. අර මේවා මොනාද ඒකට කියන්නේ තව රැස් කළා තියෙනවා, සිකියුරිටි එකක් තියෙනවා කියලා හිතාන යනවා. හැබැයි අපිට ඒකට ගැළපෙන පින නැත්තම් ඒව කාටවත් භුක්ති විඳින්න හම්බෙන්නේ නැහැ. මේක හේතුඵල ධර්මයේ කර්ම න්‍යාය සත්‍යයි කියන එක තමන්ට වැටහීමක් තියෙනවා නම් ඒක තියෙන්න ඕනේ. තමන් මේ විදියට අනිවාර්යයෙන්ම පොඩි යාචකයකට හරි කැමැත් දෙන්න. බුදුහාඳුර කියනවා බල්ලෙකුට දුන්නත් දහස් වාරයක් පිං සිද්දෙනවා කියලා. ඉතින් ඒක දැනගෙන ඒවත් ඒක විතරක් කළ සතුට වෙන්න යන්න එපා. තමන් අර විදියට සිත පිරිසුදු කරපු සිත වඩන වැඩපිළිවෙලක් අනිවාර්යෙන් කරන්න බිකොත්. මම දැන් මේ අන්තිමට කියන්න ඕනේ බණක් මුලට කිව්වා. හැබැයි මේක මාර්ගයේ කළ යුතු දේ. ඒක කරන්න බය වෙන්න එපා. තමන්ගේ මේ තියෙන කර්මත් කැපීගෙන යනවා. තියෙන දේවලුත් කැපීගෙන යනවා. තමන්ට කර්ම විපාක කියලා දැනෙන්නෙත් නැතු වෙයි. තමන් බොහොම සුන්දර ජීවිතයක් ගත කරන්න පටන් ගන්නවා මේ හුරු හදාගත්තොතින්. මේ හුරු හදාගත්තේ නැත්තොතින් තමන්ට පේන්නේ නැහැ පින්වතුනි. අවංකවම වැඩි කාලයක් නැහැ කාටත්. වැඩි කාලයක් නැහැ. මේක මේ අපි ලොකුවට අපි මේ දවස් 2යි 3යි අවුරුදු 5යි 6යි 10යි කියලා හිතාන ඉන්නවා. මේ කාලෙදි එක එක්කෙනාගේ ඒ සීමාවක් යනවා. ඉතින් මේක මේ දේවල් කරගෙන හිටියනම් ප්‍රශ්නයක් නෑ. අපිට ඔක ඉපදිච්ච වෙලාවේ ගරනාපු පින් කුසල් වල වෙනසක් දැන් කරන්න බෑ. දැන් කරන්න පුළුවන් අලුතෙන් අපි දැන් රියැක්ට් වෙන විදිය කරන විදිය. ඒක අපි වස්තුවක් වශයෙන් රැස් කරන් යන්න ආපු වටිනා පින්වන්ත ආත්මයක්. මේ පින්වන්ත ආත්මේ දවසක් හිටියත් වටිනවා ඒ විදිහට කරලා. දවස් ගණනාවක් කිසිම තේරුමක් නැති අසත්පුරුෂ සේවනයත් එක්ක අසත් ධර්මයේ මේ වැලියු කරගෙන යන්නේකට වඩා මේක දවසක් Tamanට මේ උතුම් ධර්මයේ මේ ප්‍රායෝගිකව දැනිලා මෙහෙම මේ ධිරිය ලැබිලා කටයුත්තක් කරගෙන දවස දවස අපිට කවුන්ට් කරන්න පුළුවන් නම් ඒක වටිනවා. දැන් මගේ ජීවිතේ අවුරුදු කාලයක් තිස්සේ ඉඳන් දවසක්වත් මට මේක නාස්ති කරන්න වෙලාවක් නැහැ. හේතුව මට වැඩි මේ පේන් නැහැ ගොඩ ලොකු කාලයක්ද අවුරුදු 26ක් පැවිදිලා. කියනවනම් දවස් 26ක් වගේ. ඒ කියන්නේ මොකද මම බිසි වෙලා හිටියා බහුන් වඩ මගේ බහුන් වඩන එකයි. ඉතින් ඒ බහුන් වඩනකොට තමන් ඉන්නේ ගොඩක් කුසල් සිතක. ඒ කුසල් සිතත් එක්ක වෙලාව යනවා ඉක්මනට. ඉතින් ඊට පස්සේ ඉතින් දැන් මේ ධර්මයේ දෙන කාලවල ආව දැනුත් ආයි මම රිටයර් වෙනවා ටික කාලයක්. අවුරුදු එකමාරක් දෙකමාරක් විතර දීගෙන ගියා. ඉතින් ඒක තමට ළඟදී ඒව කරලා එන්නත් පුළුවන් මන් දන්නේ මං ආයිසර වගේ. ඉතින් ඒක පොඩි කාලයක්ද එහොම යනවා. ඉතින් ඒක මගේ යුතුයකමක් හැටියට බල්ලා බල්ලා කරේ. හැබැයි ඒක කලින් කලට කෙරෙන්න ඕන ටිකක් නාස්ති කරගන්න නැතුව මේ ආත්මේ අපි මේක කරගෙන යන්න ඕනේ. මං ප්‍රශ්න අහන්න අවස්ථාවක් දෙනවා. මම සාමාන්‍යයෙන් අර දැන් තේරුම් කරනවා ඇත්තටම මේකට අදාළ බුදුන් වහන්සේ ගැඹුරු පැත්තක් මම අරක කිව්වේ තමන්ට කොහොමද හිත හදාගෙන තමන්ගේ මේ ජීවිතේ වාසනාව උදව් කරන මම කියන්නේ බුදු පිළිමයක් හරි තියලා තමන්ගේ පැත්තෙන් මේ රියැක්ට් වෙ මේ වැරද්දක් හරි අඩුපාඩුවක් වෙන එක හදා ගන්න හැටි ඒකෙන් මානසික සාන්තිය සුවය ඒක ලබා ගන්න ඕනේ. දැන් මේ පළාත්වල කාටවත් ඒක හොයන්න අපි දකින්නේ නැහැ වටපිටාවේ. ඉතින් මේවා අපිට මේ පිනක් තියෙනවා බුදු ශාසනයක් ලැබෙන්නයි ඒ ධර්මයේ ලැබෙන්නයි. හැබැයි ධර්මයේ දර්ශනය ලැබෙනවා නම් ඒක ගොඩාක් වටිනවා. ඒක ප්‍රායෝගික කරන්න. මොකද ලංකාවේ මදි පිං උතුරි. ලංකාවේ මිනිස්සු මේ ඔක්කොම පිංකම් කරන්න ගොඩාක් ඒකට පුරුදුයි. හැබැයි ප්‍රැක්ටිකලි කරන්න සිය සතිය වඩන්න ඉන්ද්‍රියන් පිනවන එක ඒව දමනය කළ භාවනාවකට මේ දියුණු කරන්න ඒක මදි. ඒක ඇත්ත කියන්න ඕනේ. ඒක අපිට බැරි කමක් නැහැ. දැන් මාව හම්බෙලා ඒව පටන් ගන්නේ නැත්තම් වැඩක් වෙන්නේ නැහැ පිංවතුනි. ඒක උදේ කාලයේම පටන් අරන් අර තමන්ට අර මං කිව්වේ මහන්සියක් නැති සිත පොඩ පොඩ ඒවත් මහන්සි එන්නේ අපේ රාගයේ ద్వේෂය ආවම. ඒතකොට රාගයේ ద్వේෂය හොඳ මට්ටමකට එන්නේ නැති මට්ටමක් අපේ මේ කමඨහනක් අපිට මෛත්‍රියෙන් ආනාපාන සතියෙන් එහෙම උදේ කාලීටත් බණ පොත් කියවන එක. ඒ ටික කෙරෙනකොට පිංවතුනි ලොකු ගමනක් ගිහිල්ලා. මේ වගේ සාමාන්‍ය ඒකාකාරික මේ ජීවිතයක විශේෂයෙන් මේ පළාතේ සමාජ දේවල් නිකන් ඔක්කොම ප්‍රෝග්‍රෑම් වෙලා වගේ මෙහෙම යනවා දන්නවා සාමාන්‍ය මේකයි වෙන්නේ හෙටත් කියලා. ඉතින් ඒ වගේ තැනකදී භාවනාවක් කරන්න ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඉතින් මේ මම දන්නවා මේ ස්විට්සර්ලන්ඩ් වල ඒක මහත්යෙක් වහාමුදුනේ අපිට ඔක්කොම ලැබෙන කන්න තියෙනවා ඉන්න තියෙනවා. මම හිතන්නේ එහෙ රස්සාව කරේ නැද්දත් ප්‍රශ්නයක් නෑ. මෙහෙත් ඇති එහෙම කොමාරි මහත්තයෙක් වහා මේ ප්‍රශ්නයක් කරගන්නවා නම් කරගන්නේ ස්වාමි වංශ මේ මොනවාද අපි විසින් කියලා ප්‍රශ්නයක් තියෙනවා නෑ. ඉතින් ඇත්තට මම කුඩුවට ඇබ්බැහි වෙලා හිටියා. මේ මහත්තයා දැන් ওই රීහැබ් එකේ ඉඳලා ආවා කියලා තමයි කිව්වේ මාව කැපකරු හැටියට. දැන් ගියේ ගොඩක් මුල් ගිය ගමනේ. ඉතින් පින්වතුනි මේක හරි ඉම්පෝටන්ට්. මම දැන් සාමාන්‍ය තේරුම් ගන්න දේවල් ටිකක් තියෙනවා. මේක ගැඹුරු ධර්මය. තමන්ට මේක කමටහනුකුත් වෙයි. අවුින් දෙප රස්නේ දෙවේ පැත්තේ රස්නේ නේ රස්නේ නැද්ද? අත රස්නේ දැනෙන්නේ නැතු ඉන්නවද? කාටත් රස්නේ දන්නේ නැහැ. ඇඟපත වන්නම් ඔය ෆෑන් තියනවද පිටිපස්සේ? නැහැ අතට ගැටලා. එන චාචුටි වෙලාවක් පොඩ්ඩක් තියමු. පොඩි වෙලාවක් දැන්. මේක සාමාන්‍යයෙන් තේරුම් කරනවා මේ අපි කියන කෙනා දැන් අපේ අපි කියන කෙනා පිංගතුනි ඇතර බුදු දහමේ අනුව අපේ තියෙනවා රූපය අනිත් එක තියෙනවා විඥානය. දැන් මේ විඥානය කියන එක ප්‍රධාන වශයෙන් රූපය තියෙනවා වේදනා සංඥා සංකාර විඥාන කියලා අපි අහලා තියෙනවා. එතකොට මේ විඥානයේ කොන්ෂස්නස් එක කියන එක තාම මේ මොකද ලොකු ප්‍රහෙලිකාවක් නූතන නියුරෝ සයන්ටිස්ට්ලා අතර. මොකද ඒගොල්ලන් සාමාන්‍යයෙන් ඒක තේරුම් ගන්න බලනවා මේ නියුරෝන්ස් තුල කියන්නේ බ්‍රේන් එකේම මෙටීරියල් ඇස්පෙක්ට් එක. මේගොල්ලන්ට මේ මොනවාද සෙන්සර්ස් වලින් බලලා මේ ඉන්වෙස්ට් මොනවාද රිසර්ච් කරන්න පුළුවන් ඒ එහෙම මෙතඩ් එකක් නේ සයන්ස් වල තියෙන්නේ. එතකොට ඒක ඔස්සේ එහෙම බලලා මේක තේරු ගන්න හදනවා. ඒක හරියට පිංගතුනේ ඉලෙක්ට්‍රික් කරන්ට් එක දුවනවනේ ඉලෙක්ට්‍රික් වයර් එක තුල. එතන මේ ඉලෙක්ට්‍රික් කරන්ට් එක වයර් එක පාවිච්චි කරනවා. හැබැයි කරන්ට් එක ඉලෙක්ට්‍රික් වයර් එකද නෑ, ඒක වෙනස් එකක්. ඒකේ එනර්ජි එකක් කියන්න පුළුවන්. නිකන් ඉලෙක්ට්‍රිසිටි. එතකොට ලයිට් එකපත් වෙනවා. ඒ වගේ මේ විඤ්ඤාණය කියන එකත් Tamanට මේ කය පාවිච්චි කරනවා. හැබැයි කයෙන් වෙනස් දෙයක්. කය නැතුව එක දැන් ඉලෙක්ට්‍රික් කරන්ට් එකක් වයර් එකක් නැතුව පුළුවන්ද මේ? ඒ වගේ අපේ බොඩි එකක් නියුරෝන්ස් නැතුව ස්නායු නැතුව මේ කවදාකවත් විඤ්ඤාණය පහළ වෙන්න බෑ. හැබැයි විඤ්ඤාණය මේ කයේ මේ මොනවාද කයෙම පාවිච්චි වෙලා පහළ වෙන දෙයක්. එතකොට මේක පින්වතුනි මේ විඤ්ඤාණය කියන එක පැරණි කාලේ බෝසතන් වහන්සේ බුදු බෝසතන් වහන්සේ කාලේ තව මේ ඍෂින් වහන්සේලා අතරයි පැරණි කාලේ මේක දැනගෙන හිටියා. මෙහෙම දැනගෙන හිටියා තව මේක කර්මානුරූපවයි මේ විඤ්ඤාණයක් කියන එක හටගන්නේ කියන එක. මේක මේ මොනවාද නිකම් පහළ වෙන එකක් නෙවෙයි, කර්ම විපාක අනුවයි මේ විඤ්ඤාණය පහළ. මොකද කර්ම කියලා දෙන්නේ පින්වතුනි අපිට සැප දුක කියලා දැනීමක් දෙනවා. අපි ලෝකෙට ඉස්සරහා දැනීමක් දුන්න එකක් තමයි අපිට ආයි දැනීමක් වශයෙන් ලැබෙන්නේ. එතකොට ලෝභයයි ද්වේෂයෙන් තමයි ගොඩක් විට අපි කරපු දෙයක විපාක වශයෙන් තමයි මම කියන්නත් ඇත්තේ. මේක දන්නවා ගොඩක් අය මේ ළඟදි වීඩියෝස් බලුවා නම් මාස දෙකට ඉස්සෙල්ලා කොහමද මේ මම ඉන්දියාවේදී මගේ ළඟම හිටපු අවුරුදු 15ක් විතර හිටපු කැපකරු කෙනෙක් දකුණු ඉන්දියාවේ, එයා මේ මොනවාද මට ඒක ඒ කියන්නේ මාසේ මාර්තු මාසේ 7 7 8 9 ඒ දවස්වල මේ මගේ ළඟින්ම ඉන්න කෙනෙක්ගෙන් මාව මට චීට් කරනවා කියලා. කීදෙන කාලතිනද බලන්න YouTube එක කවුද නැ බලන්නේ. ඒ කියන්නේ චීට් කරනවා කියලා මේ මොනවාද අහලා තිබ්නේ කියලා මට කිව්වේ මෙහෙමයි. දැන් ඕක වුණේ 6 7 8 වෙනවා කියලා කොහොමදත් 1 2 වගේ දිනයකින් ඒ පණිවිඩේ ඒ ඉෂිවරෙන් වංශේ වගේ උතුමන් වංශකින් එවලා තිබ්බා. මට ආවේ මේ කාලේ පැන්නම් පස්සේ 15 16 වගේ මාර්තු මාසේ. ඇත්තට මේ දවස් තුනේදී ඒ දෙයම වුණා. ඉතින් ඒක මේ මොනවාද ඒ ඒ කෙනානේ පව් එයාට සල්ලි හිඟ කමක් තියෙන ඇති. හැබැයි යා මාව අර මේ හොටෙල් එකේ මේවා කරලා රූම් එකට දානවා. සාමාන්‍යයෙන් එයා තමයි ගෙවන්නේ ඔක්කොම කරන්නේ. ඉතින් මං එදා මට නිකන් හිතුණා රිසෙප්ෂන් එකට ගිහිල්ලා ගාන අහන්න හොටෙල්ෙ. කවදාත් ඒක නිකන් යට නිකන් මොකද්ද ඔයක් ආවා මේ අහන්න ඕනි කියලා. හැබැයි ඇහුවම අනේ බලනකොට මේක මේ රුපියල් 1000යි ඉන්දියන් රුපීස් වලින්. මෙයා 2000ක් එකට කවුන්ට් කරලා පව් වැඩේ. හැබැයි ඒක නෙමේ, ඒක මොකද්ද අර ඉෂින් වහන්සේලා තිලා තිබ්බේ ඔබ වහන්සේගේ ළඟින් ඉන්න කෙනෙක් ඔබ වහන්සේ චීට් වෙනවා, ඔබ වහන්සේ පෙර ආත්මේ චීට් කරපු කර්ම විපාකය ඒ දවස් තුනේ විපාක දෙනවා කියලා. මං ඒ පොයින්ට් එක තමයි කියන්න කැමති. එතකොට අපි මේ දැනුම තිබ්බනම් මොකද්ද අපි වැඩි ප්‍රතික්‍රියා කරයිද? ඇත්තට මං හොඳලාට පොඩ්ඩක් ප්‍රතික්‍රියා කරා අපරාධේ. රහත් වෙලා මිටියනම් ඕක වෙන්නේ නැහැ. පොඩ්ඩක් එයාට පව් වැඩේ රාත්‍රියක්ම නිින්ද නැතුව තියෙන තිබ්බා මං හිතන්නේ. අනිත් දවසේ මං ඒක මොනවත් මේවා කරේ නැහැ. හැබැයි මං දන්නවා කියලා පෙන්නවා. ඒකත් නොකරන්න තිබ්බා කියලා හිතනවා දන්නවා නම් අපේ මේ ගැළපිලා පින්වතුනි එන්නේ. ඒ කියන්නේ අපි ඒකයි පරිස්සම් වෙන්න ඕනේ. අපිට කවදාකවත් නොකරපු එකක්. මං දැන් සමාජ චරිත දකිනවා. මේ කටි හරි ජජ්මෙන්ටල්. ඒ කියන්නේ ඒගොල්ලන් දැන් මෙහෙම ඒගොල්ලන්ට ගොඩක් හැමෝම ජජ් කරනවා, මේ තමන් නිකන් හැමෝම නිකන් ක්‍රිටිසයිස් කරනවා කියලා ඒගොල්ලන්ගේ පැත්තෙන් කම්ප්ලේන් එකක් තියෙනවා. හැබැයි මම දැකලා තියෙනවා ඒගොල්ලන්ට අවස්ථාවක් ලැබුණ ගමන්ම ඒගොල්ලන් ඒකම කරනවා. ඒත් තමන් හැසිරෙන විදිහේ තමන්ගේ පෙරාත්මේ පුරුද්දත් එක්ක එනවා. ඒ පුරුද්දෙන් හැදපු විපාක වලින් තමයි මේ වටපිටාව තියෙන්නේ. තේරෙන්නත් දන්නේ නැහැ ඒක. එතකොට ඒක ගෙවල් දොරල් වෙන්න පුළුවන්, රාජකාරි කරන තැන්වල වෙන්න පුළුවන්. ওই දෙකේ තමයි ප්‍රධාන වශයෙන් අපිට ওই වගේ කර්ම මේ මුණපාන්නේ. ඉතින් මේක මේ විඥානය කියන එක මොකද විඥානය අපි සිහිය නැති දැන් මම මේ දවස් තුනේදී සිහිය නැතු හිටියනම් කොහොමද? ඒ දවස් තුනේදී සිහිය නැතු හිටියනම් කර්මයේ විපාක දෙයිද? විපාක කියන්නේ මම දන්නවද මට දැනීමක් ඇති වෙද මොනවද? නෑ. එතකොට මේ සිහිය තුල තමයි මොකද ෆීල් වෙන්නේ? දැනෙනවා සැප හරි දුක. ඒ සැප දුක දැනෙන එක විපාක දෙන්න අපි සිහියෙන් ඉන්නවනේ. එතකොට විඥානේ පහළ වෙන්නේ කර්ම විපාක අනුව. එතකොට අපිට ඒ අරමුණු ලැබෙන්නේත් කර්ම විපාක අනුව, අපේ ඉන්ද්‍රියංගේ මේවා තියෙන්නේත් කර්ම විපාක අනුව. එතකොට මේ දැන් ඇත්තට මෙහෙම දැනුවා දැන් අපි කී දෙනෙක් සමහර එන කොටා ගන්නවද? මොකද්ද නේද? ඔය වගේ දේවල් වුණාම සමහරට අපි එයාට දොස් පාරලා තව කොච්චර කර්ම කරගන්නවද? අපිට මේ ප්‍රඥාව තියෙනවා නම් මොකක් හරි මම නොකරපු දෙයක් එන්නේ නැහැ. ඒක දිවසක් තියෙනවා නම් හොඳටම දන්නවා. ඉතින් හැමෝටම දිවස් තියෙන්නේ. කර්මය දැනගන්න ඇත්තට ප්‍රායෝගිකව සිද්ධ වෙනවා. ඒවට තමයි මම අර එඩ්ගාඩ් කේසි අර සංසාර මන්දිර ඒ පොත් කියවන්නේ. කියන්නේ ඒ දැනුම් ලැබුණ දෙම්පින් ඔතනින් තමයි රාජකාරී කරන තැන්වල මේ භවයේදී හැම තැනකදීම තමන්ට ලොකු දියුණුවක් කරගෙන යන්න පුළුවන්. නැත්නම් හරි නැරෝ අපිට ප්‍රඥාවක් නැති අරයා මේක කරා මෙයා මේක කරා කියලා අපි හැමදාම නිකන් අන් ඩිවලොප් වෙච්ච නැති මේ මනසක වාසය කරනවා වෙනවා. ඒතර කර්මත් රැස් කරනවා, මනසින් පීඩා වෙවි ඉන්නවා. හොඳට ගැඹුරු අර විදියට ඇත්ත මොකද්ද ජීවිතේ වෙන්නේ, මේව ඇත්ත කාරණා. මේව අපිට සාමාන්‍යයෙන් නූතන ලෝකෙන් ඒ දැනුම ලැබෙන්නේ නැහැ. මොකද මේ ඒ වගේ ශිෂ්ටාචාරයක් නෙමෙයි දැන් යන්නේ. මේක වෙනම වෙස්ටර්න් සිවිලයිසේෂන් එකක්, භෞතිකවාදීව ගොඩක් යන කාලයක්. අර වගේ ගැඹුරට ආත්මය ගවේෂණය කරන කාලයක් නෙමෙයි. ඉතින් කොහොමරි මේ විඥානේ මේ නිදහස් වෙන්න එදා ඉෂිවරු භාවනා මාර්ග හෙව්වා. හොයලා ඒගොල්ලන් භාවනාව කියන එක හොයාගත්තා. එකක් තමයි ඒගොල්ලන් දැනගත්ත මේ ඒගොල්ලන් හොඳට දැක්ක මේ කේන්ති ගිය ආසාව වෙච්ච එකකින් තමයි දැන් ගොඩක් විට මේ වෙලාවේ මේ විපාක දෙන්නේ. එතකොට කේන්තියයි ආසාව නැති වුණොත් ඒගොල්ලන් හිතනවා මේ මොක්ෂය දකින්න නිදහස් වෙනවා කියලා, නිවන දකින්නවා කියලා. ඒකට තමයි සතිය ඉන්ද්‍රියම් පාලනය කරන එක, ඔය ෆාස්ටිං අරවා මේවා ඒගොල්ලන් පුරුදු කරා. පුරුදු කළා ධ්‍යාන මාර්ගය මතු කරගත්තා. එතකොට ධ්‍යානයකට පත් වුණාම් පින්වතුනි ලෝභයෙන් නැහැ, ද්වේෂයෙන් නැහැ, ෆයිව් සෙන්සර්ස් වලට ඇලීමක් නැහැ. එතකොට තමයි අර පා වෙනවා වගේ අර සනීප. ඒකයි මම කියන්නේ අපි මේ ඉන්ද්‍රිය හදිසිය මේක ට්‍රයි කළා හිත පිරිසුදු වෙන මට්ටම් ආවතින් පින්වතුනි තමන්ට කාටවත් කියන්න ඕනේ. තමන් ලොකු සතුටක් විඳින්න පටන් ගන්නවා. ඒකට එකට කියන්නේ බ්ලිස්ෆුල් කියලා කියන්නේ. ප්‍රීති පීතින් මේ කයෙන් ලැබෙන්නේ නැති, කොහෙන් කවදාකවත් ලැබෙන්නේ නැති මේ මොනවාද සතුටක් විඳින්න පටන් ගන්නවා. ඉතින් මේක පින්වතුනි මේ ධ්‍යාන වඩන එක ඒගොල්ලන් ඒ ක්‍රමයෙන් මොනවාද විඥානේ නිදහස් වෙන්න බැලුවා. වැඩේ තියෙන්නේ විඥානේ ඒගොල්ලන් එකට දැම්ම පියෝ කොන්ෂස්නස් එක කියලා. පියෝ පිරිසුදු විඥානේ කියලා. ඉතින් හැබැයි ඒක තාම විඥානයක්. බෝධිසත්වයන් වහන්සේ විඥානය පහළ වෙන තැන නාම රූප පහළ වෙනවා. උප්පත්තිය සිද්ධ වෙනවා. ඉතින් බුදුන් වහන්සේ බුදු වෙනකොට තමයි දැනගත්තේ මේ විඥාණයෙන් කොහොමද නිදහස් වෙන්නේ? පඤ්ඤාවෙන් නිදහස් වෙන ආකාරය. ප්‍රඥාවෙන්. එතකොට මේක තමයි විශේෂත්වය බුදුන්ගේ ශාසනයේ. එතකොට මම ඒක ගැන තේරුම් කරනවා. සාමාන්‍යයෙන් අපි මැරෙනකොට අපි සාමාන්‍යයෙන් ගොඩක් රැස් කරපු කර්ම අනුව තමයි පින්වතුනි අන්තිම සිතුවිල්ල එන්නේ. ඒ කියන්නේ අපි ගොඩක් බැඳිලා ඇලිලා හිටියනම් ළමයින්ට දෙමාපියන්ට එකෝ මේ පංචේන්ද්‍රයෙන් පේන ලෝකෙට ওই වැඩ කරන තැන්වල බොසස්ලාට වෙන්න පුළුවන් කලීග්ස්ලාට වෙන්න පුළුවන් ඔහොම වෙන්න පුළුවන්. මොකද මම දන්නවා සමාකය මේ මැරිලා පස්සේ මේ සුදු පාටට හොල්මනක් හැටියට එනවා යාගේ සෙක්‍රටරි ගාවට ඇවිල්ලා මේ එන්ඩෙන්ටි කියලා මෙයා බය වෙනවා රාත්‍රී මේ තරුණ ළමයා. ඒක ඇත්තටම කියක් මම මේ මහත්තයෙක් කිව්වා මම මේ මතනේ අනිත් මහත්තයෙක් කිව්වා ඔබ වහන්සේ ඔක්කොම ඥාති ගැන කියන්නේ කියලා. වටේ ඥාතියෙක් තමයි. ඉතින් මම නර එයා කිව්වා මම නර අනිත් අය ගැන කියන්නේ නැහැ කියලා. දැන් මට උදාහරණ මතක් වෙනේවා. මට දැන් අහන්න ලැබෙනේවා. ඉතින් ඇත්තට යා මාම කෙනෙක් අර පින් සිදුවේ යාගේ උදාහරණ අරගෙන බණක් කියන එක. කොහොම හරි එයා ඇත්තටම මේ මොකද මේගොල්ලන් මට ඒ කාලේ බඳින්න කියපු කට්ටිය. අවුරුදු 18 මට දුක යට පින් ලැබෙයි අනිවාර්යයෙන්ම බඳින්න කියපු කට්ටිය අවුරුදු 18 ශානක now is the time you can get married කියලා. ඉතින් මේ කට්ටිය වැඩේ තියෙන්නේ හරි හොඳයි මනුෂ්‍යකම් නම් තිබ්බා. මම වැඩේ තියෙන්නේ මේ ආසාවල් නැති දැන් ඒගොල්ලන් කියෙව්වෙත් මොනවද ඒ කාලේ මම කිව්වට කමන්නේ හොඳයි සමාජයටත් එක්ක ඒගොල්ලන් කියවනේ සාමාන්‍යයෙන් දැන් අසනීප වෙලා ගෙනව පොත් ටිකක් ගෙනාවයි ස්පිතාලෙට. එතකොට ඒ ස්පිතාලෙට මාත් ගියා බලන්න. ස්පිතාලෙට පොත් ගෙනා මොනවද කවුද ක්‍රිෂ්ණමූර්තිගේ දැන් සමාජයේ ප්‍රසිද්ධයි කියන මේව අන්න ඒව තමයි බලන්නේ. මේ රැල්ලට වගේ ඉස්සර බණ කියන්න කවවරු ගෙනවත් ඒ හැමදෙට PhD එකක් තියනවා කියලා. අන්න මේක හරි අමුතු සත්‍ය හොයාගෙන යන ක්‍රමයක් සමාජයේ. දෙන්න නේද ඒ කියන්නේ. ඉතින් මං හොවට කල්පනා කරා ඉස්සර මේ ඉතින් අර ඒ කට්ටිය අර එහෙම එහෙම කරගෙන හිටියා මං දැක්ක තනියම ඇතුලේ ආශාව සුද්ධ කරන්න නැතුව හිටියා. ඒකනේ පොඩ්ඩක් එක්සයිස් කරන්නේ රස්සාවල් උපරිම කරා මාංශේලා රස්සාවල් වලට එම කාලය ගත කරා අපිත් එක්ක කෑම කණ්ඩවත් එන්නේ අඬ ගැහුවට පොඩි වෙලාවක් එනවා එම්ම යනවා. ඉතින් මෙයා ඇත්තටම අර සෙක්‍රටරි ගාවට මොකද්ද මේ සුදුවට ඉතින් මේගොල්ලෝ ඊට පස්සේ සාත්‍ර කියන තැනකට ගිල තමයි දැනගත්තේ. ඇත්තට මෙයා කියලා තියෙනවා මම වඩින තැනක් තියෙනවා අනුරාධපුර. එතකොට එතන මේ ගිහිල්ලා මේ දානශාලාවට මොකද ටයිල්ස් අල්ල පින් දෙන්න කියලා ඔහොම එකක් කියලා තිබ්බා. ශානක ඒක ඒ නමින්ම කිව්වේ තරම් පැවිදිලා හිටියේ. ඔහොම ගිහිල්ලා ඉතින් මම දකින්නේ මේ දැන් අන්තිම කාලේ අපි මේච්චර මේ ආශාවල් මේ කාම ලෝක ඇස්කනනාසෙන් මේවට ඉඩ දීලා ගියොතින් මේවා සුද්ධියක් කරේ නැත්තොතින් මෙයාත් මෙත් අපි ඇතුලින් මේ මොනවාද පීඩාවෙන් ඉන්නවා. ඊළඟ භවයටත් අපි ලෑස්ති වෙන්නේ නැහැ. ඊළඟ භවයක් නැහැම් කියමුකෝ. විතර මේ ආත්මෙදී අපි මනස හරි මේකකින් ඉන්නවා. මොකද පින්වතුනි මම එන්නේ මේ බණ කියන්න මතක තියාගන්න මම මට දකින්න එක මේකක් ගොඩක් අද පින් කරනවා කියලා වගේ යන අයත් යන්නේ පින්වතුනි ගොඩක් ඥාති ඇන්සෙස්ටර් වර්ල්ඩ් එකට ගොඩක් දුර්ලභයි හිතන්නේ යන්න. ඒ කියන්නේ ගොඩක් අය හරියට මැරෙන්නේ නැහැ තාම මේ ලෝකේ ගැන මේ හරියට ඇත්ත වගේ. මොකද මේ පුහුණුවක් නැහැ මේ විදිහට ධර්මය මේවා කරලා ලබා ගන්න බැරි කමක් නැහැනේ. ඒකට හරියට කට්ටිය ලැබුණේ නැහැ දැනුම ලැබුණේ නැහැ ඊට තල්ලුව ලැබුණේ නැහැ. ඔය දෙකම ලැබුණා නම් ඇයි බැරි? දෙක කොහොම හරි පිංගුතුනි මෙහෙම අපි ඇරිලා ගැටිලා ඉනකොට කාම ලෝකේ වැඩ කරන තැන්වල හරි අපේ පෞල් ජීවිතේ හරි නිතරම ඇලුනොත් ගැටෙනවා. එතකොට කර්ම රැස් කරනවා කාම ලෝකේ. එතකොට මැරනකොට ගොඩක් විට කාමලෝ මේ අපි රැස් කරපු කර්මයනෝ දැන් මම දන්නවා ඒක ඒත් ඥාතියෙක් තමයි කියන්නේ මගේ 100 කෙනෙක්ගේ මේ අයියා එතන. ඒකලා ඉන්නවත් ඇති මං ගාව කවුද දන්නේ පිංගන්න. කොහොම හරි එයත් ගොඩක් බීමත්කමයි මොනාදට කියන්නේ දුරාචාරයයි මට ආරංචි සුද්දන් කාලේ එයා නැති වෙනකොට කළු බල් වෙනවා කියලා අපේ ආච්චි කියලා තියෙනවා. ආච්චි මොකද්දට කියන්නේ මේ ආච්චි මාමයි ගිලා තිනවා මැන්නකොට. හැබැයි එයාගේ අම්මා ඒ කියන්නේ සීයාගේ අම්මා අපේ කියන්නේ මන් දන්නේ මොන ආච්චිද කියන්නේ යට කොහොම හරි එයා හරි දියුණුයි කියලා මට ආරංචි බුදු පහනක් ගාව කඳුලක් කෙලන්නේ නැතුව ජපමාලාවක් තියාගෙන මේ ඉඳලා තියෙනවා. ගිල්ල නැ පුතා මැන්නකොට ළඟට බුදුන්ට බාර දීලා ඒ කොච්චර දැනුමක් තියෙන්නේ නැද්ද? ඒතකොට එයා මගේ අම්මට කියනවා දුවේ මෙහෙමයි නවසි මට ඕක වැරදෙනවා මල්ලි. නවසීවිතිකේ විතක කොහමද දන්නවනේ නව දව අවුරුදු මේ දවස් 9 එකදී බඩි එක ඩිසින්ටිග්‍රේට් වෙනවා. මේ ආත්මේ මට ඕක කරගන්න බැරි නෝ මල්ලි. ADHD ඒක නම් මම අවු වෙලා අල්ලලා තියෙනවා. කොහොමද කමන්නේ. මේ ඔය නව ආක නව දවස් 9 එකදී දන්නවනේ අර බඩි එකක් මෙව වෙන එක. අන්නේ පින්තූර පෙන්නලා අම්මට කියන දුවේ මෙහෙමයි මේක වඩන්නේ කියලා. එතකොට ඒගොල්ලන් තනියම ඉන්නකොට මොනවද කරලා තියෙන්නේ? මේව වඩලා තියෙනවා. ඒකට හේතුකුත් තියෙනවා. අපි දැක්ක ඒ කාලේ අර මොනවාද මේ බ්ලැක් ඇන්ඩ් වයිට් තියෙන මින්දුරයක් මේ ස්වාමි මහන්සලා වගේක් ඉන්නවා. ඒ ස්වාමි මහන්සලා බුරුම පන්සලේ ගාල්ලේ ඒක පෝට්‍රේට් එකක්. මොකද ඒ කාලේ తాවකාලික පැවිද්ද තියෙනවානේ පොඩි කාලේ. අන්නේ తాවකාලික පැවිද්ද සීයයි සීයාගේ අයියයි ඔය නමග ගියෙක් කෙනයි දෙන්නම පැවිදිලා තියෙනවා. ඉතින් මොකද්ද එතකොට පේනවා මේගොල්ලන් දැක්කම පේනවා කමාන්ඩෝස්ලා වගේ. තොර මේ අය ආශ්‍රය වෙනකොට අනිවාර්යයෙන් මේගොල්ලන්ට අර ශක්තිය ඒ කට්ටියට ලැබුණා. ඉතින් ඒ ආච්චි මම දැක්කා. ඉතින් ආච්චි මම දැක්ක මට බයයි. ඒතොර නැති වුණා මං හිතන්නේ පොඩිම කාලේ මං චූටි. ඉතින් එතකොට එහෙම කට්ටියක් හිටියා පින්වද. ඇත්තට දැන් මේ එනකොට මං හිතනවා අඩු ගානේ මේ අපි හමු වෙච්ච එකෙන් හරි Tamanට ඕක ධෛර්යයෙන් ඩෝනේ පින්වද වැඩක් වෙන්නේ හම්දුරෝ මේ කැලවල වලද හිමාලී හිටියද මොකද්ද ඕක ඔය කෙසේ වෙතත් Tamante බලයේ ශක්තිය ඒ වෙනසක් කරන්න ආවේ නැත්තම් වැඩක්ම නැහැ. Tamante කවුරුත් බලන්න ඉන්නේ නැහැ මතක තියාගන්න. එක්කෙනෙක්වත් බලන් ඉන්නේ නැහැ Tamange විඥානයත් එක්ක යනවා. Taman මේ ධර්මයේ පරාත්කාමීව හිටිය බුදුවරයෙක් විතරයි. බුදුන් වහන්සේ. ඉතින් ඒක අපි මේ වෙනසක් කරන්න බැරි කමක් නැහැ. එක දවසින් පොඩි ස්ටෙප් එකක් පටන් ගත්තම ලොකු වෙනසක් වෙන්න පටන් ගන්නවා. ඒක අනිවාර්යයෙන්ම වෙනවා. ඉතින් මොකද මං කියනාවේ දැන් මෙහෙම රැස් කරාම පින්වතුනි මැරෙනකොට අන්තිම සිතුවිල්ලක් එනවා. දැන් මේ විඥානය කියන්නේ හරි ඉන්ට්‍රෙස්ටිං හයිද? විඥානය මේ පහළ වෙන අපි බැලුවොතින් අපි දැන් විඥානය අඳුර ගන්න බැලුවොතින් අපි සීය නැතුව ඇඟක් ගැන හිතන්න. සීය නැති වෙලා ඇඟ තියෙනවා. එතකොට මස්කය තියෙනවා. එතකොට සීය ආවා කියලා කොහොමද දැනගන්නේ? කෙනෙක් සීය ආවා කියලා කොහොමද අඳුරගන්නේ? එයා දැනගන්නේ කොහොමද? එයාට දැනෙන්න පටන් ගන්නවා. ෆීල් වෙන්න පටන් ගන්නවා නේද? ඒකනේ ප්‍රධාන සිහිය. සිහියෙන් ඉන්නවා කියන්නේ අපිට දැනෙනවා. දැනෙන්නේ නැත්නම් සිහිය නැහැ. එතකොට දැනෙනවා, දැනෙන දේ සංඥා වෙනවා. සංඥා වෙන විදිහට අපි ප්‍රතික්‍රියා කරනවා. ඒ ප්‍රතික්‍රියා කරන එකට තමයි සංකාර කියලා කියන්නේ, ඒ වගේම කර්මය කියලා කියන්නේ. අපි ප්‍රතික්‍රියා කරන්නේ ගොඩක් විට ප්‍රිය දැනීමකට. ප්‍රියයි කියලා සංඥාවෙන් මැන්නොතින් අපි ප්‍රතික්‍රියා කරන ලෝභයෙන්, අප්‍රියයි කියලා මැන්නොතින් ප්‍රතික්‍රියා කරන ලෝභයෙන්, ද්වේෂයෙන්. එතකොට මධ්‍යස්ථය කියලා මේ සංඥා වුණොතින් මොහෙන්. ඕක තමයි. එතකොට අපි සිතුවොතින් මනෝ කර්ම වෙනවා, වචනෙන් කිව්වොතින් වචී කර්ම වෙනවා, කයෙන් කරොතින් කාය කර්ම වෙනවා. ඉතින් ওই විදිහට තමයි බුදුහාඳුරේ කහරිට පෙන්වන්නේ අපිට. ඒක එහෙම තමයි වෙන්නේ. මොකද මම සමාකේව දන්නවා කයෙන් කරපු කර්ම රෙකෝඩ් වෙනවා පින්වතුනි. පොඩි පහ නෙමෙයි. මේවා මම ඉෂිවරුන්ගේ පැත්තෙන් දන්නවා. ඒගොල්ලන් ඇඟවල් දැක්කම පේනවා මෙයා තාම හැදිලා නැහැ. මෙයා තාම මේක වෙනස් කරගෙන නැහැ. එහෙම මගේ අත්දැකීම් ගොඩාක් තියෙනවා ඒ උතුමන් වාසලත් එක්ක. මටත් වෙච්ච දේවල් තියෙනවා. ඒක කියන්නේ කිව්වොත් පරක්කු වැඩි වෙයි. ඒ කියන්නේ ඒගොල්ලන් මට පෙන්නපුවක්. ඒ පෙන්නන්නේ Tamanට ඒ Taman බ්ලොක් කරන වැරද්ද පෙන්නලා ඒක වෙනසක් කරන්න. සමාකලට මේ එහෙම අපි දැන් ඒ වචනේ දෙකයි කියන්නේ. ඒ වචනේ දෙක පෙන්නනවා කෙලින්ම. තමන් මොකද්ද මේ කෙරෙන අඩුපාඩුව, තමන්ගේ වෙනස වෙන්න ඕන එක, ඒක වෙනස කරවතින් තමන්ගේ වාසනාව ඇති කරගන්න පුළුවන්. එහෙම දෙයක් මට වුණා. ඒක කියන්න ගියොත් දිගයි. ඉතින් මේ අපි හැමෝගෙම තියෙනවා එහෙම. ඒ කියන්නේ අපි එන්නේ නිකන් මේ එක්සෑම් එකක් වගේ. හැම වෙලෙම පාස් වෙන්න අවස්ථාවක් මේ ජීවිතේ තියෙනවා. ඉතින් අපි නාකි වෙලා මැරෙන්න ඉස්සරහා මේ වෙනස කරවතින් පිංගොතිනි ලොකු වාසනාවන්ත තැනකට ඉස්සරහට ඒ පුරුද්ද ගෙනිනවා. ඉතින් මේතර 100 සතිය එනකොට තමයි 100 දැටියම් දැනීම එනකොට ඒවා තමයි විඥානේ ෆැක්ටර්ස් හේත් මේ කියන්නේ කොටස් අංග විඥානේට තියෙනවනේ හැදිච්ච දේවල් ටිකක් විඥානේ කියලා නම දාන්නේ ඇයි රූපය කියන්නේ නැත්තේ විඥානෙට වෙනස් හින්දා. ඒතර මේ විඥානේ තියෙන කොටස් තමයි දැනෙනවා සංඥා වෙනවා මේ සංඥා වෙන විදිහ අනුව රියැක්ෂන් එකක් වෙනවා. ඕක තමයි ওই පටිච්ච සමුප්පාදේ සංඛාරපච්ච විඥානං කියන්නේ. එතකොට ඒ රියැක්ට් වෙන්නේ ඇයි? ප්‍රතික්‍රියා කරන්නේ ඇයි? අවිද්‍යාව හින්දා. එතකොට අවිද්‍යාව කියන්නේ මේ පොතේ මේ චතුරාර්ය සත්‍ය දන්නේක නෙමෙයි. දැන් මේ වගේ මේ දේවල් කොටස් වශයෙන් එහෙම කල්පනා කරන එකම තමන්ට මේ අවිද්‍යාව නැති වෙනවා. අවිද්‍යාව විදිය නැති වෙනකොට රියැක්ෂන් එක වෙනස් වෙනවා. දැන් අර වගේ පොඩ්ඩක් හරි කර්ම විපාක කියලා දැනගත්තමත් ප්‍රායෝගිකව කවරි බැන්නම ආ මම ඉස්සර බණේ බැනුප එකක් නේද මේ එන්නේ කියලා හරි කොච්චර අඩු වෙනවද රියැක්ෂන් එක. ඒක එක මට්ටමකට නොලෙජ් එකක්. හැබැයි ඕක නිකන් පොතෙන් දැනගෙන මදි. Tamanට ෆීල් වෙන්න ඕනේ. විස්ඩම් එකක් එන්න ඕනේ. ඒ සිහි එන්න ඕනේ. එතකොට Taman ඒක හිතදා ගන්න ශක්තියනවා. එතකොට දැන් මෙහෙම රැස් කරනකොට දැන් සාමාන්‍යයෙන් අපි මේ විඥානේ පහළ වෙන්නේ හේතු ටිකකින්. බුදුහාඳුරු පෙන්න එකක් තමයි අරමුණක් ඕනේ බාහිරින්. එක්ක අපි ගියමුකෝ ශබ්ද තරංගයක්, එක්ක රූපයක්. මේ ඉන්ද්‍රිය තියෙන්න ඕනේ කන, ඇහැ, දිව, අන්නේ විදියට. එතකොට මේ දෙකයි තම මේ ඉනිෂියලි අපේ තණ්හා කරන ස්වභාවයේ තියෙන හින්දා රියැක්ෂන් මෙහෙම නේද මානසිකාර වෙනවා. ඒ කියන්නේ ඇටෙන්ෂන් එකක් දානවා. ඒක අපි තණ්හාව කරන්නේ නැත්නම් එහෙම කරන්නේ නැහැ. අපිට නිකන් ඒ පැත්තට අහන්න බලනවා හරි දකින්න බලනවා. අර ඒ ඉනිෂියල් ඇටෙන්ෂන් එකට කියනවා මානසිකාරය කියලා. ඔය තුනම තිබ්බොත් තමයි විඥානේ පහළ වෙනවට අග්ගල. මේ තුනේ එකක් හරි අඩුවක් තියෙනවා නම් කනේ ප්‍රශ්නයක් තියෙනවා නම් ශබ්දවල ශබ්ද එන්නේ නැත්නම් එක්ක මානසිකාර කරන්නේ නැත්නම් ඔය එකක් හරි අඩුවක් තියෙනවා නම් මේක වෙන්නේ නැහැ. මේ කන්ඩිෂන් මේ හේතු සාගතව විඥානේ පහළ වෙන එක බුදුන් වහන්සේ මේක විශේෂයි. මොකද සංසාරේ අපි ආයි ඉපදිලා ඊළඟ භවයකට යනවා මෙතනින් චුත වෙනවා ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ මේ විඥානේ තුල. විඥානය පහළ වෙන එක තුල. මේ විඥානේ නවත්තන්න පින්වතුනි මහ විශාල ආයි ඉපදෙන දුක එන්නේ නැති තත්ත්වය ඇතිකරන්න බුදුන් වහන්සේ ලෝකෙට දෙන විශාල මෙහෙලිතරවක් තියෙනවා. මම ඒකේ ගැඹුරම එකක් මේ වෙලාවේ කියනවා. මොකද හේතුව මේ ඔක්කොම දෙනේවා හාමුදුරුවෝ නිවන් දකින්න මේ ආත්මේ try කරන කෙනෙකුට හොඳ අවස්ථාවක්. ඒ කියන්නේ මේවා මේ ධර්මයේ කල්පනා කරන්නේ ඊළඟට රිට්‍රීට් වලට කවදා හරි එන්න ලැබුණොත් එහෙම නැත්නම් තනියම ගෙදර ඉඳන් තනියම තමන්ගේ රිට්‍රීට් එකක් හරි කරගෙන නිවන් දකින්න බැරි කමක් නැහැ. මේවා බුදු වදන් තියනවා. මම ඉතින් ඔය බුදුහාඳුනගේ දේශනාවල සාරය අපේ ගුරුහාඳුරු තේරුම් කරපු විස්තර කරන එකක් තමයි දැන් මේ කියන්නේ. එතකොට පින්වතුනි මේ හේතු තුනක් ඕනේ මේ විඥානේ පහළ වෙන්න. එතකොට මේ මැරෙනකොට අපිට අන්තිම හුස්මක් කියලා යනවා. ඒ වගේම අන්තිම සිතුවිල්ලක් එනවා. ඒ අන්තිම සිතුවිල්ල එන්නේ ඇකියුමුලේටඩ් වෙච්ච කර්ම අනුව. අපි හිතයන් එහෙමයි පින්වතුනි. දැන් මම දන්නවා සමාකාත්ම කෙලින්ම මේ උප්පත්තියක් මේ කෙලින්ම මේ මොනවාද මේ භවයේදී කෙලින්ම මොනවාද මේ හරි උප්පත්තියක් කියන්නේ නිකන් අපි ට්‍රාන්සිට් ලවුන්ජ් වලට යනවා වගේ මා කුඹර බස් ස්ටෑන්ඩ් එක වගේ තව බස් එකක්. ඒකත් ආත්මයක් තමයි. එහෙම ආත්ම තියෙනවා. දැන් එහෙම ආත්මවලදී එයාගේ අර කර්මය ඇකියුමුලේට් වෙලා තියෙන කර්මය අනුව ඊළඟට ඩිරෙක්ට්ලි යන්න පුළුවන් ආත්මයක් වෙනකල් තමයි ඔය ඉන්නේ එතන. ඒකත් ආත්මයක්. එතකොට ඒ ආත්මෙදී සමාකලට අපේ මේ රැස් කරපු කර්ම විපාක අනුව තමයි. දැන් එයාට සමාකලට මව කුසක් පේනවා. මව කුසකට යන්න යනකොට පිච්චෙනවා හිත යන්නේ නැහැ. ආය යනවා. ඊට පස්සේ බැල්ලියගේ කුසක් පේනවා. ඒකට හිත යනවා. කටක් ගාලා යනවා. ඔය මම ඒ ලෝකේ වෙන දෙයක් කිව්වේ. තොර ඒ වගේ මේ ආත්මෙදිත් අපිට කර්මයට ගැළපෙන්න තමයි ඉන්ක්ලයින් වෙන්නේ. ඒ කියන්නේ අපිට මොන හරි දැන් අන්තිම සිතුවිල්ල එන්නේ අපිට ඒකට හිත යන්නේ විපාක තියෙන හින්දා. දැන් මෙතනට එන්නේ කොහේ හරි ආරංචි වෙන්න තියද ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඊට පස්සේ එන්න හිතුණා. හැමෝටම එන්න හිතෙන්නේ. මාත් එක මොන හරි කර්ම විපාක තියෙනවා. මෙහෙ ඇවිල්ලා. ඉතින් ඒ වගේ මේ හැම එකටම අර විදිහට හිත යන්නේ ඒ හේතුව තියෙනවා. එතකොට ඒ උදාහරණේ ගන්න පොඩ්ඩක් මැරෙනකොට අන්තිම හුස්ම යනවා. ඒ වගේම අන්තිම සිතුවිල්ලක් එනවා. ඔය අන්තිම සිතුවිල්ලට අපේ හිත යනවා. හිත යනකොට වෙන්නේ අර හේතු ටික තියෙනවා. සාමාන්‍යයෙන් විඥාණයට තියෙන ඕනේ අරමුණක්, ඉන්ද්‍රිය තියෙන ඕනේ මනස, අනිත් එක හිත යන්න ඕනේ. ඒ මානසිකාරය. ඔය තුනම තියෙනකොට විඥාණය පහළ වෙනවා, නාම රූප පහළ වෙනවා. දැන් අපි බණකින් හරි අහලා තියෙනවා නම් පැය ගානකට ඉස්සලා, දවස් දෙකකට ඉස්සලා මැරෙනකොට අන්තිම හුස්මට හිත තියන්න ඕනේ කියලා. එතකොට අපි මැරෙන වෙලාව දැන් ලඟ වෙනව මොන හරි දැන් දෙනවා දැන් මැරෙයි කියලා. ඒ වෙලාවට දැන් අරක මතක් වෙලා අපි බලෙන් හුස්මට හිත තියාගන්න පුළුවන් වෙයිද? අර දෙයට හිතෙයිද? මොකක්ද හිතන්නේ? මොකක්ද හිතන්නේ? ලක් එකට ස්වීප් එකක් වගේ ටක් ගාලා මේ තියාගන්නේද? මොකද්ද වෙන්නේ? ඒ වෙලාවට ඔක්සිජන් හොයයි දඩිබිඩි මොකද්ද මෙහෙ තියෙන 119ද මොකද්ද? නැත්නම් හැම එකක්ම ප්‍රෙස් කරා ඉක්මනට ජීවත් වෙන හුස්ම ගන්න. ඒ අතර අන්තිම හිතවිල්ල එනවා එහෙම යනවා. ඔය කල්පනාවක් නැහැ. එතකොට අපි අහලා තියෙන ඔක ටික කල්පනා කර. ඔතන මේ ධර්ම කරුණක් ධර්මයේ මෙනී කරන සති සම්බොජ්ජංගේ ධම්ම විජය බොජ්ජංගේ තමන්ට වැඩෙන්න කල්පනාක මේ පටිච්ච සමුප්පන්න භාවයේ විඥානේ ගැඹුරු එකක් තමන්ට මේක මේ මම ඇත්තරම මේ තමන් පොත්පත් කියවනකොට ඒක උදව් වෙයි. එතකොට හිතන්න අනාගාමී උතුමෙක්. අනාගාමී උතුමෙකුට අපි දන්නවා කිසිම ආසාවක් නැහැ කාම ලෝකේ. මේ ඉන්ද්‍රි මේ කාමතලයේ කිසි ආසාවක් නැහැ, කර්මත් නැහැ. ඇහැ කනනාසය දිව ශරීරයට කිසිම ආසාවක් නැහැ. හැබැයි සමාධියට ධානයට තාම ආසාව තියෙනවා. ඒ කර්ම රැස් වෙලක් තියෙනවා. ඒ වගේ උතුමෙකුට අන්තිම උස්ම යනකොට මෙහෙම තියාගන්න පුළුවන් වේද? අරමුණකට හිතේ ඇයිද? මොකද හිතන්නේ? ඔක අහලා ඇති කමක් නැහැ, ආයි කල්පනා කරන්න. මොකද හිතන්නේ? හිතේ ඇයිද? කාටද? අනාගාමී උතුමෙකුට. අර මේ ඒ කියන්නේ අරමුණකට හිතේ යන්නේ නැහැ බෑ, මොනහරි එකකට හිතේ ඇයිද? ඇයි රහත් නොවේ රහත් කියලා කියන්නේ නැත්තේ? තාම ඇලි මොනහරි තියෙනවද? මොකද්ද? මොකද්ද? ඕ, ඒතර අවිද්‍යාවත් එක්ක තණ්හාවක් තියෙනවද? මොනවටද? ශාන්තියට. සමාධියට හරි ශාන්තියට. ශාන්ති ශාන්තියට. ශාන්තියක් කියන්නේ දැනීමක්. එතකොට ශාන්තියට ශාන්ති අරමුණක් වෙනවා විඥානේ පහළ වෙන්න. එතකොට විඥාණයට පහළ වෙන්න අරමුණක් තියෙනවා ශාන්තිය. එතකොට විඥාණයට හේතු තියෙනවා නම් පහළ වෙනවද නැද්ද? පහළ වෙනවා. එතකොට නාම රූප පහළ වෙනකො එද බ්‍රහ්ම ලෝකෙ. එතකොට අපිට වුණා කියලා හිතන්න කිසිම ආසාවක් නැති වුණා කියලා, සම්පූර්ණ නැති වුණා කියලා හිතන්න. හැම දෙයකටම ශාන්තියටයි හැම දෙයක් මේක කියලා ශාන්තියක්. අපිට නිවන් දැකලා එහෙම වෙනකොට අන්තිම උස්ම යනකොට තියාගන්න පුළුවන් වේද? පරි වේද? පුළුවන් වෙයි නේද? මේ අහපු ඒවාද මේ පළවෙනි පාර දහන්නේ? මොකද්ද? තමයි ඒක හොඳයි, බොහොම හොඳයි. පළවෙනි පාර ඔය උත්තර එනවා නම්, ඒතර අන්තිම උස්මට මෙහෙම තියාගන්නකොට හිතන්ද විඤ්ඤාණයට හේතු තියෙයිද නැද්ද? කිසි දෙයක් අරමුණක් එන්නේ නැත්නම් විඤ්ඤාණයට හේතු නැති වෙනවා. හේතු නැතිකොට විඤ්ඤාණය පහළ වෙන්නේ නැහැ. මේක තේරුම් කළ ගුරුහාඳුරු කියනවා ගැඹුරුයි කියලා. ගැඹුරුයි කියලා කියනවා. මමත් ඒක කියනවා ගැඹුරුයි කියලා. මම ඒක තේරුම් කරන්න පොඩ ලඟ වෙනවා අපේ ඉවර වෙන්න. ආන්දරට ගෙන යන්න පුළුවන් පෑ ගණන්. හැබැයි දැන් මම මේක පෑ එකම අර වැඩිය තියන්නේ. ඒක ඇති. ඉච්චර අවශ්‍ය නැහැ. මම මුලට ගොඩක් කරුණු ටිකක් කිව්වා බුදු පිළියෙත් එක්ක කොහොමද ඒවා තමන්ට ශක්තිය ගන්න හැටි ඒවා මතක තියාගන්න. හදිස්සියේ අමතක වුණොත් ඕකේ ආයෙ රෙකෝඩින් එකක් අහගන්න කොහෙන් හරි. එක තියෙනවා මෙතනින්. එක්කලක භාගතුන් වහන්සේ රජගහ නුවර අසල ගිජ්ජකුල්ව පර්වතයේ වසනසේක එකල සක්‍රිය භාගතුන් වහන්සේ වෙත පැමිණ වැඳ පසෙක සිට ස්වාමිනී මෙහි සමහර සත්‍යෝ මේ ආත්මෙම පිරිනිවන් නොපාති. එහෙනම් ඊට හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද? ස්වාමිනී සමහර සත්‍යෝ මේ ආත්මෙම පිරිනිවන් පාති. පින්නම් පනවා කියන්නේ සම්පූර්ණයෙන්ම නිවනටම පත් වෙනවා කියන එක. සමහර සත්‍යෝ එහෙම වෙනවලු සමහර සත්‍යෙ නොවෙනවලු. ඇයි ඒකට හේතු කියලා අහනවා. දේවේන්ද්‍ර අසින් දතියුතු විෂ්ඨකාන්ත මනාප ප්‍රියගති ඇති කාමසහිත ඇලුම් කටයුතු රූප තිබේ. භික්ෂුව නම එය පතයි නම් ගුණ කියයි නම් ගැලී සිටි නම් පතන ගුණ කියන ගැලී සිටින ඔහුගේ විඥාණය එය ඇසුරු කොට දැඩිව ගෙන පවති. දේවේන්ද්‍ර උපාදාන සහිත භික්ෂුව පිරිනිවන් නොපායි. කනින් දතුතු ශබ්ද, නාසින් දතුතු ගන්ධ, දිවෙන් දතුතු රස, කයින් දතුතු පොට්ටබ්බ, මනසින් දතුතු ධර්ම තිබේ. ඒ කියන්නේ හය ඉන්ද්‍රියංගෙම දැනෙන දේවල් තියෙනවා. භික්ෂුව නම එය පතයි නම් උපාදාන කොට පවති. පතයි කියන්නේ ආශාව තියෙනවා නම් එයා උපාදාන. උපාදාන සහිත භික්ෂුව පිරිනිවන් නොපායි. පොඩ්ඩක් හරි ඇලීම තියෙනවා නම් ඒ පිරිනිවන් පාන්නේ නැහැ. ඒක නිකන් දඟලලා නෙමෙයි, ඒක ආයි ඥාන දර්ශනයකින් භාවනාවෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක තව ගැඹුරට වැටිලා වැටිලා අර ආශ්‍රයංශය වෙලා රහත් ඵලය එහෙම ආවතින්. එතකොට මේක මේ ධර්මයක් කල්පනා කරන්නයි ඔය කියන්නේ. ඒ කියන්නේ අර විදියට මේ අර විදියට බලන්න ඕනේ හේතුඵල ධර්මයේ හැටියට විඥාණයට මේ අරමුණක් නැතිකොට මේ ඒක තණ්හාව නැතිකොට කර්ම නැතිකොට ඒකට හේතු නැති වෙනවා. හේතු නැති වෙනකොට පහළ වෙන්න බැරුව යනවා. ඕක සරලව කරි ගැඹුරු තැනක්. මේක කවදාරි මේ පොත් ටික මේවා බලනවා නම් මේවා ලොකුවට අර Tamanටත් මේ රහත් වෙන්න සුවාන්වත් වෙන්න මේ කල්පනා කරන්න ඕන දේ සිද්ධ වෙනවා. මේකට කියනවා ධම්මානුපස්සනා කියලා. දේවේන්ද්‍ර අසින් දතියුතු ඒ කියනවා අසින් දතියුතු රූප, කනින් දතියුතු ශබ්ද, ওই විදිහට හය ඉන්ද්‍රියංගෙම දතියුතු, එතකොට මනසින් දතියුතු ධර්ම තිබේ. භික්ෂුව නම ඒවා නොපතයි නම් උපාදාන රහිත භික්ෂුව නම පිරිනිවේ. කිසිම ඇලීමක් නැති ඒ භික්ෂුන් වහන්සේ එනං අනිවාර්යයෙන්ම පිරිනිවන්. ඒ කියන්නේ අර අන්තිමට හුස්මට තියාගන්න පුළුවන් නේද? ඒක ටිකක් කල්පනාක ගැඹුරු තැනක්. දේවේන්ද සමහරු මේ ආත්මයෙන් පිරිනිවේ. එහෙනම් ඊට හේතුව මෙයයි. ප්‍රත්‍යමයයි. ඉතින් Tamanට ඇඳගාවි ඉඳගෙන මෛත්‍රිය ආනාපාන සතිය වඩලා ඇත්තට නිවන් දකින්න ඕන නම් මේ කල්පනා කරන ඒවා මේ දේශනාවල වලින් මේක සම්මුතනිකායේ මේ මම තව ප්‍රායෝගිකව කරවන්න එක දේශනාවකුත් මේවා කරන්න වෙලා වික්මට යනවනේ නේද? ඒකනේ දැන් පොඩ්ඩක් ඉන්න මේක ඉවර කරයි හාමුදුරු. එතකොට බුදුන් වහන්සේ කාලේ මේ ධාතු බලන්නේ සතර ධාතු හැටියට. ඒ කියන්නේ රූපය බලන්නේ පරණමාණු හැටියට නෙමෙයි ධාතු වශයෙන්. ඒ කියන්නේ ගති මේ ಗುಣ මේ ගති වශයෙන්. ඒතර හය ගතිය, දිහරු ගතිය, උෂ්ණත්වයන් එහෙමයි බුද්ධ කාලේ රූපය බලන්නේ. එතකොට සතර මහා බුදුහාඳුරෝ දැන් මේක දැන් මේ වගේ ඒවා කියවනකොට අර සූත්‍රුණත් කියවනකොට මෙහෙම තමන් කයස් රිලැක්ස් කරන්න පුරුදු කරන්න ඕනේ භාවනාවක් වගේ. නැතර මේ හැම වෙලේම හාමුදුරුවෝ ආපු වෙලේ ඉඳන් ඒක try කරන්න පුළුවන් නම් හොඳයි. ඉස්සරහටත් ඒ කියන්නේ හොඳට ශබ්ද වලට අහන්න දැන් මොකක්ද ඇහෙන්නේ කියලා. හොඳට අහන්න පුළුවන්ද ශබ්ද මොනවද කියලා? පොඩි ටික් ටික් කරලා සද්දයක් එනවා. බබෙක් සද්දයක් එනවා. වාහනයක සද්දයක් එනවා. හොඳට අහන්න අතරින් අතාරගෙන අහගෙන ඉන්න. එකක් තැළු කරගන්න පුළුවන් හොඳයි. එම අහගෙන ඉන්නකොට Tamante එකක් අවධානයට එයි තමන්ගේ ඇඟේ යම් ක්‍රියාකාරීත්වයක්. ඒ කියන්නේ හුස්ම උඩට ගන්නවා පල්ලට අරිනවා. දැන් කිව්වම නෙමෙයි. ඒක අර අහගෙන ඉන්න ඕනේ රිලැක්ස් කරන්. එහෙම ඉන්නකොට අර වගේ උස්ම උඩට අදිනවා පල්ලට අදිනවා ඉබේම දැනෙන වෙලාවක් තියෙනවා. අන්න එතකොට තමන් වර්තමානට ස්වභාවිකව ඇවිල්ලා තියෙනවා. අන්න එහෙම උස්ම ඉබේම උඩට අදිනවා පල්ලට යවනවා දැනෙනවත් එක්කම එතකොට තමයි ඒ වගේ සනීපයක තැම්පත් භාවයක ඉඳලා තමයි තම මේ පොත් කියවන්න ඕනේ. ඒ කියන්නේ එතකොට මේ කයට 100 යම් ප්‍රමාණයට ඇවිල්ලා තමයි කායගත සතියත් එක තමයි. එතකොට තමයි මේක භාවනාවක් වෙන්නේ. නැත්තම් භාවනාවක් වෙන්නේ නැහැ පිංගුතේ. ඔහෙ ධර්මයේ කල්පනා කරන එකක් වෙයි. තමයි මේ වර්තමානට අවශ්‍ය කරන තැම්පත්කම තෙක්ක. දැන් මේ වදන් වල දැන් මේ එකපාරක් බලනකොට දෙපාරක් බලනකොට මේ බුදු කෙනෙක්ගේ වදන් අපිට වෙනම විදියට පේන්න පටන් ගන්නවා. දැන් කවුරුත් ඒක දන්නේ නැහැ. දැන් මේක තමයි කට්ටිය කියයි 8th grade එකේ බුද්ධඝම කියලා. එහෙම කියලා තියෙනවා. බුද්ධ වචනේ කියන පොත 8 වසරේ තියෙන පිංගොතුනි දැනගන්න එකයි අවබෝධ වෙන එකයි ලොකු දෙකක්. ඉතින් මෙතන මේ වදන් වලම තියෙනවා ඥාන දර්ශනයෙන්ද. ඒක වළක්වන්නේ රාගයෙන් ద్వේෂයෙන් තමයි ස්නායු ටොක්සින් හැදිලා විස මේවා හැදිලා වහලා තියෙනවා. මේව දැන් රාගයයි ද්වේෂයයි පාලනය වෙනකොට මේ ස්නායු ටික සුද්ධ වෙන්න පටන් ගන්නවා. මෙතන තියෙනවා තෙවෙනි ඇස. මේක තෙවෙනි ඇස කියන්නේ දිව්‍ය ඇස නෙමෙයි. මෙතන තියෙනවා පඤ්ඤා ඇසක් තියෙනවා පින්වතුනි. මේ පඤ්ඤා ඇසක්, මේ පඤ්ඤා ඇස වැඩ කරන්න පටන් ගන්නවා. ඒ පඤ්ඤා ඇස පොඩ්ඩක් හරි තමන් සංවර වෙවි එනකොට තමයි අන්න මේ වදන් ආයි පාරක් බලනකොට අන්න අමුතු මට්ටමකට තේරෙන එකක් වෙනවා. මේකෙන් තමයි අපි පොඩ පොඩ අපිට වටින්නේ මේ ලෝකේ මේ 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 සංඥා, මේ ධර්ම සංඥා. වෙන කිසි දෙයක් වටින්නේ නැහැ මේ ලෝකේ. එතකොට මේ අහිමද පස්වෙනි පිටුව ඒක පළවෙනි පිටුවේ තියෙනවා. මම ඒක කියවන්නම්. ඉක්බිති මට මෙසේ අදහස් විය, මා විසින් අවබෝධ කරගන්නා ලද මේ ධර්මයේ ගැඹුරිය දැකීම දුෂ්කරය. අවබෝධ මේ අන්තිම පරිච්ඡේදයේ පළවෙනි පිටුවේ ඉක්බිති මට මෙසේ අදහස් විය, මා විසින් අවබෝධ කරගන්නා ලද දේ ලද මේ ධර්මයේ ගැඹුරිය දැකීම දුෂ්කරය. අවබෝධ කර ගැනීම අමාරුය. ශාන්තය, ප්‍රණීතය, තර්කෙන් බැසගත නොහැකිය. සියුම්ය, පඬිතයන් විසින් දති යුතුය. මේ සත්ව ප්‍රජාව පංචකාමී ඇලි සතුටු වන්නේ පංචකාමී ආශ ඇත්ති. පංචකාමී සතුටු වූවා මෙසේස් පංචකාමී ඇලි සතුටු වන්නා වූ ආශා කරන්නා වූ මේ සත්ව සමුයා විසින් මේ සේතුවෙන් මේ ඵල ඇතිවන්නේ යන පටිච්ච සම්පාදය දැක් ගැනීම අපහසුය. මේ පළවෙනි පිටුවේ අන්තිම පළවෙනි පිටුවේ අන්තිම පරිච්ඡේදය. දැන් මෙතන ප්‍රධාන බලන්න මේ බුදුන් වහන්සේ කියනවා මා විසින් අවබෝධ කරන්නා ලද මේ ධර්මයේ ගැඹුරිය දැකීම දුෂ්කරය. අවබෝධ කර ගැනීම අමාරුය. ශාන්තය, ප්‍රණීතය, තර්කයෙන් බැසගත නොහැකිය. සියුම්ය, පඬිතයන් විසින් දති යුතුය. පළවෙනි පිටුව, වැඩි ලොකු පිටුව. ඔහොහෝ පොඩ්ඩක් කියන්න. හරි, හයවෙනි එක, හයවෙනි පිටුව. එතකොට ඉක්බිති මට මෙසේ අදහස් විය, මා විසින් අවබෝධ කරන ලද ධර්මය ඉතා ගැඹුරි. අන්තිම පරිච්ඡේදයේ දැකීම දුෂ්කරය. අවබෝධ කර ගැනීමට අසීරුය. ශාන්තය, ප්‍රණීතය, තර්කයෙන් බැසගත නොහැක. සියුම්ය, පඬිතයන් විසින් දති යුතුය. මේ සත්ව ප්‍රජාව පංචකාමය ඇලී සතුටු වන්නේ පංචකාමයේ ආශා ඇත්තේ. දැන් මෙතන බලන්න පංචකාමයේ 5 sensors පිනවන එක තමයි මේ ගැඹුරට වටා ගන්න එක, දැනගන්න එක පුළුවන්. පාඩමකට ලියන්න මතකෙන් කියන්නත් පුළුවන්. මේක මනසෙන් මේ භාව මේක භාවනාවත් එක්ක කියවන්න කියන්නේ ඒකයි. භාවනාවත් එක්ක එතකොට මේක මේ පොයින්ට් එක බලන්න බුදුන් වහන්සේ කියන මේ සත්ව සම ප්‍රජාව පංචකාමයේ ඇලී සතුටු වන්නේ පංචකාමයේ ආශා ඇත්තේ. මෙසේ පංචකාමයේ ඇලී සතුටු වන්නා වූ ආශා කරනා වූ මේ සත්ව සමුයාට මේ හේතුවෙන් මේ ඵල ඇතිවන්නේ යන පටිච්ච සම්පාද දැක ගැනීම අපහසුය. දැන් ඔය කර්මය උනත් දැනගන්නවා කියන එක Tamanට ඒක නිකන් හරි හිතට කල්පනාවට ගන්න අර විදියට මම කිව්වේ මම ඉස්සර කාවරි වංචා කරූපේ ගත්තමයි මේ භවයේදි මාවත් වංචා කරන්නේ. ඒක Tamanට පොඩි වෙලාවක් එහෙම හොඳට කල්පනා කරනවා නම් ඒක එහෙම කල්පනා කරලා පිළිගන්න උනත් අපිට සාමාන්‍යයෙන් කාම ලෝකෙන් ඇලිම ටිකක් අඩු වෙලා තියෙනවනේ සද්ධාවක් එන්න. සද්ධාවෙන් පොඩ්ඩක් කල්පනා කරන්න පුළුවන්. ඉතින් එතකොට මේක මතක තියාගන්න පින්වත්නි මේ ටික මේ එතකොට මේකේ 11 වෙනි පිටුවේ භාගතුන් වහන්සේ මේක මේ මොනවාද බුදුන් වහන්සේ කාලේ පරමාණු වශයෙන් නෙමෙයි මේ රූපේ දිහා බැලුවේ. මේ රූපේ දිහා කල්පනා කරේ මොකද්ද මේ මේ කොහෙද මේ කියන්නේ ධාතු වශයෙන්, ගති ගුණ වශයෙන්, ගුණ වශයෙන්, ඒ කියන්නේ qualities වශයෙන්. එතකොට මේ quality එකක් තමයි හැතරම හයිය ගතිය, දිහාරු ගතිය, උෂ්ණත්වය, අන්නේම ධාතු වශයෙන්. ඒකට හේතුවක් තියෙනවා. මේ බලන්න පතිවි ධාතු කවරේද, මොනවද මේ හයිය ගතියෙන් යුක්ත දේ අපේ ඇඟේ තියෙන කියලා ඔන්න බලනවා. පතිවි ධාතු අධ්‍යාත්මික හෝ බාහිර හෝ වන්නේය. අධ්‍යාත්මික පතිවි ධාතු කවරේද, තමා තුළ කර්මානුකූලව ඇති වූ කර්කශ වූ තද වූ කෙස් ලොම් නිය දත් ඒවන් මැවිලා පේන්නෝනේ පින්වතුනි. ඇත්තට මේක කියවෙන්න ඕනේ රිලැක්ස් වෙලා ඔක්කොම අතරින්ද බලාගෙන තමන්ගේ ඇඳේ වගේ ඉඳගෙන කාමරේ එහෙමයි මේවා කියවන්න ඕනේ. එතකොට අත්තරින්න මේක අල්ලන් ඉන්න කෙනෙකුට මේක තේරුමක් නැහැ. අත්තරින්න බලාගෙන තවත් අත්තරින්න හිතන කෙනෙකුට මේක බොහොම වටිනා මේ ටූල් එකක්. එතකොට බාහිර හෝ වන්නේ අධ්‍යාත්මිකෝ පතිවිධාතු කවරේ තමා තුළ කර්මානුකූලව ඇති වූ කර්කශ වූ තද වූ කෙස් ලොම් නියදත් මස් සම මස් නහර ඇට ඒවා මැවිලා පේනවනේ පින්වතුනි. ඇට මිදුළු වකු ගඩු හද මාංශය අක්මාව දලඹුව බඩදිව පපු මස බඩවැල නොපැසුණු ආහාරය පැසුණු ආහාරය යන සියල්ල අධ්‍යාත්මිකෝ පතිවිධාතුවේ කියන ලැබේ. එතකොට යම් අධ්‍යාත්මික පතිවිධාතුවක් වේද බාහිර පතිවිධාතුවක් වේද මේ දෙකම පතිවිධාතුමයි. මේ දෙයාකාර පතිවිධාත්මෝ තත්ත්ව පරිද්දෙන් යහපත් විදර්ශනානුමනින් දැක මේ මාගේ නොවේ, මේ මම නොවේමි, මේ මාගේ ආත්මෙ නොවේ. දැන් මේම මේ හයිය ගතිය මේ මයික් එකේ මගේ චීක් බෝන් එක හයිය ගතියයි මේ දෙකම එකයි කියලා තමන් පොඩි වෙලාවක් බලන්නකොට මගේ කියලා හිතුන මේ මූණ පොඩ්ඩක් මගේ කියන එක නැති අඩු වෙනවද? ඇත්ත ආකාරයෙන් බලනකොට මේ හයිය ගතියයි මෙතන හයිය ගතියයි වෙනසක් නැහැ. අර ඒක බලන්නේ මොකද? එහෙම තමගේ දත්වල හයියයි මෙතන හයියයි දෙකම මේ ධාතු වශයෙන් මේ අපි තමයි හිතාගෙන ඉන්නේ. අපි එහෙම කල්පනා කරන්නේ නැති හින්දා මේක මම කියන නිකන් හොල්මනක් වගේ මිත්‍යා දෘෂ්ටියක් හැම වෙලේම කරකිනවා මේක. ඒක ආත්මගනම් පුරුදු කළා. දැන් මේ විදිහට බැලුවම කඩලා හයිය ගතිය අයින් කරොත් මොකද වෙන්නේ? එතනින් ඉවර වෙනවා. දියාරු ගතියට තියෙන්නේ මොකද්ද? දියාරු ගතියට තියෙනවා මේ ලේ මුත්‍රා මේ දෙක ටොයිලට් එකට ගියාම වතුරත් එක මික්ස් වුණාම මගේ කියලා හිතෙනවද? නෑ. ටැප් එකේ වතුරයි ඒ ලේයි මැවිලා පේන්නෝනේ. දෙකම දියාරු ගතියට සම්බන්ධයි. එහෙම තමන් බලනකොට තමන්ගේ මගේ නෙමේ කියන සංඥාව වැඩෙනවා. ඒක භාවනාවක් පින්වත්නි, විශාල භාවනාවක්. ඒතර මෙහෙම අයින් කළා එකගම අපි කියන කේනා මේ ඇඟ කියලා ගන්න එක ඩිසපියර් වෙන්න පටන් ගන්නවා. මේක මේ රහත් වෙන්නම නෙමේ, අපි ගිහි වෙද්දිත් මේක නිවන් දකින්න පාවිච්චි කරන්න වඩන්න හොඳ පුහුණුවක්. ඒතර මෙහෙම බලනකොට සැහැල්ලු වෙන්න පුළුවන් අපිට උදේ කාලේ භාවනාවේදී. එතකොට බලන්න ඕනේ මේ විඥානය කියන එක මේ ඇඟක් නැතුව පහළ වෙන්න පුළුවන්ද? බෑ. එතකොට මේ ඇඟ මගේ නෙමෙයි නම් විඥානය මගේ වෙයිද? විඥානය මගේ නෙමෙයි කියලා තමන්ට මේක මගේ නෙමෙයි කියලා තේරෙනකොට ඒකත් විතර විඥානය තුල නේද මගේ මේ නෝනා, මගේ මහත්ය, මගේ ළමයා, හරි මගේ අම්මා තාත්තා කියලා සංඥා වෙන්නේ. මොකද හිතන්නේ? විඥානය තුල. එතකොට විඥානේ ඒක තේරුනොත් තමයි පිංගොතුනි මේකත් එක බල්ලා තමයි අර විඥානෙත් මගේ නෙමෙයි කියලා ඉන්නේ. එතකොට කවුරුරි වැඩ කරන තැන බැන්නොතින් හොඳ කිව්වොතින් ওই දෙක මෙහෙමයි. තමන්ට අර විඥානේ මගේ නෙමෙයි කියන අර වඩපු එකත් එක්ක මොකද ඒක තමන්ට ඈතින් තියාගන්න පුළුවන්. ඒකටයි මේ කරන්නේ තමන්ගේ. එතකොට මොකද මේම වඩනකොට වෙන්නේ? තමන්ගේ අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු වෙනකොට රියැක්ෂන් එක දුරු වෙනවා. සංකාර කරන එක දුරු වෙනවා. අපේ දියුණු වෙනවා නම් දියුණු වෙන්නේ ඕක දියුණු වෙච්ච තරමට. අපි ප්‍රතික්‍රියා කරන එක අඩු වෙච්ච තරමට අපේ මිනිස්සෙක් වශයෙන් ලොකු දියුණුවක් වෙනවා. එතකොට මේක මේ විදිහට බලන්න ඕනේ. දෙක තේරෙනවද? මේක දැන් මේ මගේ නෙමෙයි කියලා කය තේරෙනකොට ඇඟ කය නැතුව විඥානය පහළ වෙන්න බෑ. එදා රහතන් වහන්සේලා හිටියා. ඒ රහත් වෙච්ච රහතන් වහන්සේලා එදා පැවිදිලා යනකොට රහත් නෑ. එතකොට එක දරුවයි මේ නෝනයි දාලා යන්නේ අත් දරුවයි. එතකොට ගිහිල්ලා පැවිදිලා රහත් වෙනවා. රහත් වෙලා එනවා ආයි පිණ්ඩපාතේ පැත්තේ. එතකොට නෝන තරහා ගිහිල්ලා බබාව තියනවා ඉස්සරහා. තියලා යනවා මේ බලා ගන්න මේ කියලා. ඊට පස්සේ හොරෙන් බලාගෙන ඉන්නවා. එතකොට මෙයා බලන්නේවත් නෑ රහතන් වහන්සේ. ඇයි ඒ? මොකද හිතෙන්නේ? මේ විඤ්ඤාණය මගේ නෙමෙයි කියලා ඒ වටහා ගන්න එක හොඳට තියාගෙන ඉන්නවා නම් ඒක අමුතු දෙයක් නෙමෙයි. ඉතින් මේ මුල් කාලේ එහෙම ගොඩක් රහත් වුණා බුදුන් වහන්සේගේ කාලේ. ඉතින් පස්සේ තමයි නීති දැම්මේ. එහෙම අවසර ආශිර්වාද ඔක්කොම ඕනේ. මොකද එකපාරටම රහත් වෙන්නේ නැහැ නේ කට්ටිය අනාගතේ එනකොට. එතකොට ඒව නිකන් මේ කඩාන බිඳලා ගියාට ප්‍රශ්න වෙනවා. හිත වඩා හොඳයි ඕම ඉඳන් භාවනා කරන් එහෙම කටයුත්තක් කරගන්න එක. එතකොට හරියට මේ තියෙන බෝට් වනෝ හබල් ගන්න එක. ස්පීඩ් බෝට් එකක් කියලා අරක් ගියොත් ගිලිනා ඔක්කොමලා. දර්වන් සන්න මේ ඉන්නකොට මහන වෙන්න ඉතන ඇති ඔක්කොට. හරි මොන හරි අහන්න දෙයක් තියෙනවා නම් මං ඊට වඩා මතක් වුණොත් කියන්න. මොන හරි අහන්න දෙයක් තියෙනවා නම් වක්කාරී හාමුදුරංගෙන් අහන්න කැමති නම් අහන්න පුළුවන්. මේ බණ අහන්නත් ඇදෙනින් සමහර YouTube වල බලනවා නම් නැද්ද? ටික අමාරු ඇති පෑය ගණන් ඉඳගෙනත් ඉන්න ඇති. ඔව් මොකද්ද මල්ලි?
ඒ ස්වාමීන් මතක් කරනවානේ අපි මේ ප්‍රතිපදාවේ ඉන්නකොට අපි ඇලීම් අඩු වෙනවා එහෙම. නමුත් ඇලීම් අඩු වෙන උනාට අපි වයිෆ්ට සුපර් හස්බන්ඩ් කෙනෙක් වෙනවා, දරුවන්ට සුපර් පේරන්ට් කෙනෙක් වෙනවා එහෙම කියනවා. දැන් ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට අපේ ඒ රිලේෂන්ෂිප්ස් වලදී අපිට හිතනොත් දැන් වහන්සේ ඒකටත් ඇත්තටම උත්තරයක් කියනවා. නමුත් මට පැහැදිලි කරගන්න ඕනේ ඒ රිලේෂන්ෂිප්ස් වලදී අපිට හිතනොත් මේගොල්ලෝ මේ මඩටමයි යන්නේ, මේගොල්ලෝ අවම ගොඩ ගන්න යන එක මට වෙහෙසයි. ඊට පස්සේ මේක ගැන කල්පනා කරන එක මගේ තව කෙලෙස් ඇවිස්සෙන එකක්, ඊට වඩා ලේසි මම පොඩ්ඩක් ඩිස්ටන්ට් එකේ ඉන්න එක කියලා හිතන එකෙන් අපි අපේ රෙස්පොන්සිබිලිටි එකක් නිග්ලෙක්ට් කරනවාද? දවස් ඒකට කියනවා කියන අපිම ප්‍රතිපදා වෙනකොට අපේ ප්‍රතිපදාව එයාලට ආශිර්වාදයක් වෙනවා කියන්නේ.
ඔව් ඒක ආශිර්වාදයක් වෙනවාද කියලා හොල්මන් කරන්නත් නරකයි. එකෙන් ඒක අපේ ඇත්ත අතරීමක් වෙන්න ඕනේ. කාටවත් ෆෝස් කරලා මේක කරන්න බෑනේ. ඒ වගේම අපි දැන් එතන ඉන්නකොට ෆැමිලි එකත් එක්ක අපි ඉතින් මම අර කියන්නේ අපි අර කෝච්චි පෙට්ටියක නැගලා ඉන්නවා. ඒ తాවකාලිකව ඉන්න පිරිසක් අපි ලුකුවට රිලේෂන්ෂිප් එකක් හදා ගන්නවා. ඊළඟ ස්ටේෂන් එක බහිනවා තව කෝච්චි පෙට්ටියක්. එතනදී තවත් කට්ටියක් මේවා කර ගන්නවා. මේක දකින්න ඕනේ කර්මිකලි අපි අර ඒ අර ආපු එකයි තව අපි නිදහසේ අනිත් අයට නිදහසේ මේ දිනු වෙන්න දෙන්න ඕනේ.
ඒක තමයි දැන් මේගොල්ලෝ වර්ල්ඩ්ලි ලයිෆ් එකෙත් ඒ ඒ ක්‍රියාපටිපාටි නිසා නරකටම නම් යන්නේ. ඒක දැක දැක දැන් ඒක බේරන්න හදනවා. බේරන්න හදනකොට
ඇයි 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 වෙන ඉන්න කෙනෙක්ව විතර බේරන්න බලන්නේ නැත්තේ? තාම ගොඩක් ඒක තමන්ගේ කරගෙන තියෙනවා. එතකොට ඒ අඩුපාඩු අපි නැති කරන්න බලන උපදේශයකින් තව මේකකින් මොන හරි කරන්න පුළුවන් නම් කරන්න බලන්න ඕනේ. එතනින් එහාට නිතරම අපි බලන්න ඕනේ. ඒ කියන්නේ මේ අපේ ඇඟවත් අපිට අයිති නැහැ. මේ අයිති නැති ඇඟකින් බලන ලෝකයක් අස්සේ මේ ඔක්කොම කරන්නේ. ඒ ප්‍රඥාව ඇතුලේ ගොඩක් තියෙන්න ඕනේ ගැඹුරට. තේරුවා සන්නේ. මොකද්ද? මේ මයික් එකක් නැහැ නේ. කමන්න.
නැහැ
කමන්න නැහැ කමන්න නැහැ. ඒක අහන්න වැඩි හයියෙන් අහනවට කැමති නැති වෙද්දී සමහර එහෙමද? මම කොළඹ බම්බර පිටි.
මම කුටියක් හදලා ඉතින් පූජා කරන්නේ මගේ බොහොම ආසාවෙන් ඉතින් උන්වහන්සේ බොහොම ලස්සනට දැන් තව පන්සලක් ඉදුල් කරගෙන ගොඩාක් උන්වහන්සේලා මේ වැඩිහම මේ නවාතයන් පහසුකම් මම හිතන්නේ හැමදාම සොල්නා වැඩි සොල්නාසලා තවත් දාහනේ සූදානම් කරනවා. ඉතින් මේ මට හරිම සතුටයි. ඉතින් සොල්නාසම කාලයක් තිස්සේ මස් මාළු වලින් බහැරලා ඉතින් වෙලක් ස්වාමීනාසලා කියනවා මේ නෑ ඒක ප්‍රශ්නයක් නෙමෙයි, ඒක අදාළ නැහැ. නමුත් මේ වෙලක් ස්වාමීනාසලා කියනවා එහෙම මස් මාළු ගත්තම ප්‍රශ්නයක් නැහැ කියලා. මම ඒක තේරුම් ගන්න කිව්වේ මෙන්න මෙහෙම. ස්වාමීනාස මාව සමාවෙන් නෝරගන්න. ඒක කොහොමද මේ බැරි ප්‍රශ්නයක් ඔබලගේ කාලේ රාසිකෙන් නැත්තන්නේ. ස්වාමීනාස මම මේක තේරුම් ගන්න හිටිය මේ විදිහට මම හිතන්නේ මම අපේ ගෙදර මට පොඩි අය ඉන්නවා. මම ඒගොල්ලන්ට කවදාවත් කොහෙන් හරි හොරගම් කරපු ඇඳුම ගිහලා දෙන්නේ නැහැ අනිත් කවුරු හරි තරම් බලව හොරගම් කරපු තැනකින් මම සල්ලි දීලා අරගෙන දෙන්නේ නැහැ. ඉතින් ඒක හොරගම් කරපු එකක් නේ. ඉතින් මම හිතන්නේ මෙතන ඉන්නේ මොමත් එහෙම වෙන්නේ නැහැ. ඉතින් මගේ ප්‍රශ්නේ තමයි මස් මාළු අපි කඩේ ගිහලා ගන්නේ ඒ සතු කැමැත්තෙන් ඉදිරියට යයි මස්තු දිනේ එක හොල්කම් කරවයි මං කොල්ලකා ගත්ත එකක් තියෙන්නේ ඉතින් සමහරවිට මට පොඩක් පහදලා දෙන්න මගේ හිතේ ඇවිදිය වැරදිද
ඉතින් මේක නෑ මට කියලා
සිවිල් සමාජයේ වැදගත් වෙන්නේ
ඔන්න සාමාන්‍යයෙන් අපේ මුළු පැවැත්මම බුද්ධ ධර්මය අනුව බලනකොට ඇත්තටම බුද්ධ මුළු පැවැත්මම සිල් ගොඩක් සත්‍යෝ නැති වෙනවා මැරෙනවා මෙයා වෙනවා. ඒතර අපි ගොඩක් විට මේ වෙලාවේ අපේ සිහිය සතිය වඩන එකට අපි දැන් සමහර ඔය වගේ ඔක තියන් දෙන්න මල්ලි. කමන්නේ. ඔක තියන්න උත්තර මම පැහැදිලිු නැත්තොත් අහන්නයි. මේ එතකොට මේ අපේ සිහිය සතිය වඩන එක අපේ භාවනා අපේ හිත විඥාන ඉහළ තලයකට ගෙනියන එක මේ ආත්මේ මේ ඇඟක් ආයේ ගොරොසුවට හදලා මේ මේ ගන්න නැති එක පොඩක් ඉන්න. එහෙම ගන්න නැති එක ඒක වඩන එක ඊට වඩා ඉම්පෝටන්ට්. දැන් අපි සමහරට ඕවා කරලා අනිත්‍ය මොනවත් කරන්නේ නැහනේ. තේනව නේද කියන්නේ? අනිත්‍යව එකක්වත් කරන්නේ අපි මේ අරක ඉඳලා නිවනක් කරගෙන ඉන්නවා සමහරට. එහෙම එකක් තියෙනවා. ඉතින් හැබැයි මස් වලට විශේෂ තෘෂ්ණාවක් තියෙනවා නම් ඒක ඩිසිප්ලින් කරන එක වටිනවා. මොකද හේතුව සමහරට අමනුෂ්‍යත්වය ඒවා ලඟ වෙනවා ඌවත් එක්ක. අද කාලෙත් එක බැලුවම හැබැයි ඒක මේ ලොකු මේ මේ කියන්නේ ඒ ලැබෙන කෑම එකක් ගත්තට කමක් නැහැ. විශේෂම ගෙනල්ලා රස තෘෂ්ණාව කන්ට්‍රෝල් කරන්න අපිට ඒ මස් වලට විශේෂ කැමැත්තක් තියෙනවා නම් ඒ ආසාව නැතිකරන්න ඒක කරනවා නම් ඒක ඩිසිප්ලින් කරනවා නම් ඒක වටිනවා. නැත්තම් මේ සත්තු බේරගන්නනේ ගොඩක් සත්තු අපි දැන් මේ කතා කරනකොටත් මැරෙනවා. ඒක ජේන් කට්ටි එකනේ එහෙම ගොඩක් කට බහලා ඒවක් කොහොමද දැම්මේ? ඒ අදහසෙන්. හැබැයි භාග්‍යතුන් වහන්සේගේ දැක්ම ඊට වඩා වෙනස්. ඉතින් අපිට දීලා තියෙන හාමුදුරුව හැටියට සැක කරොත් දැක්කොතින් ඔය ත්‍රිකෝටි පාරිශුද්ධි කියලා කියනවා. මේ ඉතින් සමාකට්ටිය එහෙම කියලා අර මස් හොඳට කණ්ඩ ඒක ජස්ටිෆයි කරනවා. ඉතින් අපි බලන්න ඕනේ මේක තෘෂ්ණාව පැත්තට ඉඩ දීලා යනවද? ඒ වගේ මේ යුගයේ නිරෝගී භාවයටයි ඒවටත් ගොඩක් හොඳයි කියලා මම හිතනවා වෙජිටේරියන් වුණාට. හැබැයි ඒක ලොකු ෆිලොසොෆි එකක් හැටියට මේ මේවා කරන එක මේ නුවණට හුරු නෑ. මේක දේවදත්තත් ගේන්න බැලුවනේ ඒ හතර. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඉතින් ඒක ඒකත් එක අනිත් දේශනාවලුත් එක සංසන්දනය කරලා බලනකොට මේ මොනවාද ඒක මේ ලොකු මස්ට් එකක් හැටියට තියෙන එක තේරුමක් නෑ. උත්තර ලැබුණාද? දැන් මස් කනවද? දැන් කල්පනා කරලා බලමු නේද?
මරේ හැමික අමාරු සයකද ඒක මම කාරයක් තිස්සේ මට ඒක කවුරු හරි දුන්නත් මට එහෙම කරන්න බෑ. ඉතින් මට දවසක් හරි ෂොක් වුණා මේ දැන් මම අර පන්සලක් හතු ජීවිත සයනස් මට දවසක් එන්නේතුව බුදු පූජා කියන්නේ ඉතින් ඒ බුදු පූජාය දැන් මාළු දෙනවා නේ මම ඉතින් මමත් ගන්නේ නැහැ මම කොහොමද මේක තියන්නේ ඉතින් මම ඒක තියන්න උනා මට ඉතින් මට ඒක අතටත් හරි ෂොක් මේ
වැඩේ තියෙන්නේ අපේ බුද්ධ ආගම අපි සම්පූර්ණයෙන්ම දන්නවා මදි කියන එක නේද? දැන් ඒක බුද්ධ දේශනාවේ දැන් අර එහෙම දැන් අපි තමයි ඒ වගේ වතාවත් ඒ වලින් තමයි හිතන්නේ මේක දැන් මේ හරි විදිය කියලා.
ඉතින් අපි ආව දිනවා සියලුම සත්වයන්ට මෛත්‍රී කරනවා. ඉතින් කොහොමද මාළු හරි කුකුලේ කුකුල්මස් හරි කන ගමන් ඒ සියලු සත්වයන්ට මෛත්‍රී කරන්නේ? පහදින සවෙනද ඒ තමම මේක අන්තගාමී ලැන්ග්වේජ් එක කියන්නේ මේ ඒකයි මම එහෙම අහුවේ මට මේ ෆෙලක්ස් කට්ටිය කියනවා විදිහ ඇරෙන්නේ මේක ප්‍රශ්නයක් නෑ සමහර කට්ටිය කියනවා මේක හොඳයි ඉතින් දෙකක් තියෙන බැරි තමයි ඒක තමයි
ඒක දේශනා ටික ඔක්කොම බලනකොට බුදුහාඳුරේ එක කෙලින්ම මේ පනවල නැහැ කියන එක තේරෙනවා. බුදුහාඳුරේ එක විතරට බ්‍රෝඩ් මේකක් තියෙන්නේ. උන්වහන්සේ පෙන්වන දර්ශනය අනුව තව තමන්ගේ මේ ඇඟක් හදන්නේ නැති එක ફોકસ කරන්න ඕනේ. ගොඩක් සත්‍යංග බේර ගන්න. අරක තමයි ඒ කාලේ දැන් ඉන්දියාවේ එක තදටම තියෙනවා. මේ ভেජිටේරියන් වෙන එක අර ඔය අයිඩියාස් ඔස්සේ. බුදුහාඳුරේ ඊට වඩා අයිඩියාවක් තියෙනවා ගැඹුරට ප්‍රඥාවෙන් මේ කල්පනා කරන්නේ. ඉතින් ඒක ඔස්සේ තීරණයක් අරන් කරනවනම් ඒක වටිනවා. නැත්තම් අපේ අර තියෙන ආසාව ඉෂ්ට කරගන්න ඒ බුදුහාඳුරගේ මේක පාවිච්චි කරනවනම් ඒක වැරදි. ඒක අපි අවංකවම එහෙම අපේ ආසාවල් පාලනය කරන පැත්තට යන ගමන් අර ඒක මොනහරි ඒක පස්සේ යන්නේ නැත්තම් හැබැයි ඒක කරලා මේ සත්ත්ව කොම් බේර ගන්නවා කියන එක තේරුමක් නැහැ. ඒ කියන්නේ ඒක අපි වෙන අන්තයකට යනවා. මේ මොකද සත්‍යෝ කියන මේ අදහසත් ලොකු මිත්‍යා දෘෂ්ටියක්. අපි කියලා කෙනෙකුත් නැහැ, ඉස්සරහට කට්ටිය කියලා එළියුත් නැහැ. ඒක තව පැත්තකින් බලනකොට. තව මොන හරි තියෙනවද කට? නැත්නම් හාමුදුරුවෝ. ඔව්.